సాగచ్చా దేవునికి వస్తుంది సాగచ్చా పార్థానికి డాక్టర్ అంతంగా అప్పటికి సభ్యులు భూమి పేదలి కొట్టస్ పేదలి కలిగి ఉన్నా అది దాసేది అవి సుమారు దిగుతున్న గ్రెట్ పాస్ పూజ్య పాదకు కొట్టుకునే సుదాసి స్వామి సంబంధం నమ్ముతున్నాసి అవిట ఈ కథాకరణ వ్యవస్థ అది మత అక్కడ ఉన్నాసి అదే పంచి ఇలా అంతంగ మహాత్మే ఆటమ సాగచ్చాషన్కి విద్యట కలిగిన పుల్వాంగ్ ఇటువంటి స్వామివాసి స్వామి దిగిన ఇందుల ప్రశ్న ఉత్తర అసనవస్థ స్వామి సంబంధించి పుల్వాంగ్ అవబోధ కలగా ఇటీ మమ ఇమ్మడం గౌరవ ఆరాధన పూజపాద కుగుట్పుని సుదర్శి స్వామి ధన్వాసి అప్పటి పాశిల్పి అద్దా సిద్ధి ధర్మ సాగచ్చారు ఆరంభకులు కీర నమోతస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమోతస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమోతస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ బుద్ధం శరణం గచ్చామి ్రహ్మన్ శరణం గచ్చామి సంగ్రం శరణం గచ్చామి గచ్చామి గచ్చామి
తథాగతයන් වහන්සේ දේශනා කරන මේ ආනිදාන සූත්‍රයේ අපි බැලුවා මේ ජරා මරණ දෙක ඇති වෙන්න හේතුව මොකක්ද කියන එක. එතකොට ඉතින්දි ජාතිය වශයෙන් එය තේරුම් ගන්නවා. එතකොට මේ ජරා මරණ දෙක ඇති වෙන්නේ හේතුව මොකක්ද කියලා ඉතින්දි ජාතිය බලුවා. ජාතිය ඇති වෙන හේතුව භවය වශයෙන් මේ විදිහට පටිච්ච සමුප්පාදයේ දිගින් දිගටම අපි බලාගෙන ගියා. මේ අවිද්‍යාව නිසා මේ විදිහට ඇති වෙනවා කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ මේ වේදනාව වෙනකම් මේක පටිච්චසමුප්පාදය දීර්ඝ ලෙස විස්තර කරලා ඒ වේදනාව නිසා පාරවල් දෙකක අපි ගමන් කරන බව තථාගතයන් වහන්සේ පෙන්නවා. වේදනාවෙන් තණ්හාව ඇති වෙලා තණ්හාව නිසා අපි මේ සොයන පරිශන කළා. ඒ සෙවීමෙන් ලැබෙනවා. ලැබුණාම අපි ඒක විනිශ්චය කරලා බලනවා. මේ නිසා චන්ද රාගය ඇති වෙනවා. චන්ද රාගය ඇති වුණාම අපි මේක අල්ලගෙන ඉඳලා ඒ මච්චිරිය කියන එක මසුරු බව ඇති වෙලා ආරක්ෂා කිරීම ලාමක අකුසල ධර්මයන් ප්‍රාණඝාතී වැනි දේවල් කරන තත්ත්වයට අපි පත් වෙන හැටි තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ අර මුලින් පෙන්නපු දේත් පෙන්නවා. ඒ කියන්නේ වේදනාව නිසා තණ්හාවෙන් උපාදාන වෙලා උපාදානෙන් භාවය වෙනවායි කියලා. එතකොට මේක මේ ධර්ම දෙක ද්වේ ධම්මා කියන එක මෙතන පෙන්නවා දෙයාකාරයකට යනවායි කියලා. මේක හරි වැදගත් දෙයක්. මේ දෙපැත්තට යනවායි කියන එක අර පළවෙනි පාරේ ගිහිල්ලා ඉන්න අපි දෙවෙනි පාරේදී මේව ආරක්ෂා කරගන්න ගිහිල්ලා අර ප්‍රාණඝාතය වගේ දේවල් කරනවා. මේක භාත්ම සම්බන්ධයි. මේ අනිත්‍යතාවය ඇතිවීම දැන් අපි මොකක් හරි වස්තුවක් අපි ළඟ තියෙනවා නම් ඒක ඔහි පවතින තාක්කල් අපි ඒකේ ගැටීමක් නැතුව ඉන්නවා. හැබැයි ඒකේ අනිත්‍යභාවය, ඒකේ වෙනස්භාවය ඇති වුණාම, ඒ කියන්නේ විපරිණාමයේ උදාහරණ, එහෙම නැත්නම් කවුරුහරි හොරකම් කිරීම ආදී දෙයක් උද ඒ හේතුවෙන් අපි මේ පාපක අකුසල ධර්මයන්ට යනවා. ව්‍යාපාදයන් සහිත චිත්තයන් ඇති වෙන බව මෙතන පැහැදිලිව පෙන්ලා දුන්නා තථාගතයන් වහන්සේ. එතකොට ඊළඟට මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විඥාණය කොහොමද ඒ මෞන්තිසකට දැසගන්නේ. ඒ සඳහා තථාගතයන් වහන්සේ මුලින් මේ ස්පර්ශයේ වෙන හේතුව ස්පර්ශය ඇති වෙන ආකාරය පෙන්වුවා. මේ නාම රූප, මේ සලකුණු, නිමිති, ඒ උද්දේශ වගේ දේවල් නිසා තමයි අපි මේ රූපයට මේ අධිවචනයන් පවත්වන්නේ. මේ මනසින් මේ විදිහට අපි උදාහරණ වශයෙන් බැලුවා මේ පුටුවක් වාගේ දෙයක් මම දන්නව නම් තමයි මේ පුටුව හා සමාන දෙයක් දැක්කහම පුටුවයි කියලා ඒ වචන ප්‍රකාශ කරන්නේ කියන ආදී වශයෙන්. ඊට පස්සේ දැන් අපි අද සාකච්ඡාවේදී තියෙන්නේ මේ කොහොමද මේ ආත්මය කියන එක මේ පවත් පනවන පුද්ගලයන් මොන ආකාරයකද ඒක පනවන්නේ කියලා. තථාගතයන් වහන්සේ මෙතන කරුණු හතරක් පෙන්නනවා. ආනන්දේ රූපවත්තු හෝ සූක්ෂමම ආත්මයක් එකිනෙක පවත්නවා කියලා. මේ සූක්ෂමයි කියලා කියන්නේ ස්වල්ප පරිමිත වන ආත්මයක්. ඒ කියන්නේ ආත්මයට දැන් රූපයක් තියෙනවා. හැබැයි ඒක පරිමිතයි. ඊළඟට තව කෙනෙක් පවත්නවා මේ මගේ ආත්මේ රූපවත් මේක අපරිමිත තත්ත්වයේ තියෙන එකක් කියලා. අනන්තව පවතින දෙයක් කියලා. තවත් කෙනෙක් පවත්නවා මේක අරූපී හැබැයි පරිමිත වූ රූපය රූපී ස්වභාවයේ තියෙන. හැබැයි මේකේ ආත්මේ නමුත් සූක්ෂමව පරිමිත තමයි ආත්මේ තියෙන්නේ කියලා. තවත් කෙනෙක් පවත්නවා මේ ආත්මේ අරූපී ඒ වගේම අනන්තයි කියලා. එතකොට මේ හතර අපිට පේනවා යන්න පුළුවන් ආකාර හතරට ඒ පුද්ගලයෝ යනවා මේ එක එක මේ කම්බිනේෂන්ස් හැටියට. එතකොට දැන් මේ විදිහට මේ පවත්න එක තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. මේ කෙනෙක් කියනකොට මේ රූපය තමන්ගේ රූප සහිතයි හැබැයි ස්වල්ප ආත්මයක් තියෙන කියලා පරිමිත වූ ආත්මයක් ප්‍රකාශ කරනකොට ඒ පුද්ගලයා එක්ක ප්‍රකාශ කරන මෙලව පමණක් තියෙන එකක් පරලෝවට නොයන. එහෙම නැත්නම් පරලෝවට යන්නා වූ මේ රූප සහිත මේ ආත්මයක් හරි පනවනවා කියලා. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයා මේ මම තාම එහෙම නොවුනත් අනාගතයේ එහෙම වෙනවයි කියලා ඒ විදිහේ හැඟීමක් තියෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ රූපය සහිත වූ ආත්මයක් හැබැයි මේකේ මේ පරිමිත වන ඒ කියන්නේ දෘෂ්ටියක් ඒ පුද්ගලයා තුළ මේ බැසගෙන තියෙනවා සම්පවතුනයි කියලා ඊමට සුසුසි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දෙවනුවට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ රූප සහිත අපරිමිත උද්ගලයක් කල්පනා කරනවා එක්ක මෙතන මේ මේ ලෝකෙදි මෙහෙම තියෙනවා එහෙම නැත්නම් මේ පරලොවට මේ යන නොවන ආකාරයට මේ විදිහට ආත්මයක් තියෙනවායි කියලා. දැන් තුන්වෙනුවට පුද්ගලයාට තියෙනවා මේ රූප නැත්තා වූ ඒ කියන්නේ අරූපව ස්වල්ප ආත්මයක් පරිමිත වෙච්ච ආත්මයක් ප්‍රකාශ කරනකොට එයා කතා කරන්නේ මේ මෙලොවට පමණක් ඇති රූප නැත්තා වූ ස්වල්ප ආත්මයක් එයා ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් පරලොවට යන ආත්මයක්. එහෙමත් නැත්නම් කල්පනා කරනවා මං තාම එහෙම නැති වුණත් අනාගතයේදී එහෙමයි කියලා. ඒ කියන්නේ ඉතින් මේ භාවනා කරලා ඒ සමාධියෙන් වඩලා ඒ ධානයෙන් ගිහිල්ලා ඒ ධානයෙන් අනුව ඒ පුද්ගලයාට හිතන දේ තමයි මේ මේ විදිහට මේ ප්‍රකාශ කරන්නේ. හතරවෙනි පුද්ගලයා ප්‍රකාශ කරනවා ඒ එහෙම තවත් කෙනෙකුට තියෙන්න පුළුවන් ඒ කියන්නේ රූප රහිතයි ඒ කියන්නේ අරූපයි අපරිමිතයි කියන. ඉතින් දිත් ඔහු කල්පනා කරනවා මෙලොව පමණක් ඇත්තා වූ පරලොවට යන්නා වූ එහෙමත් නැත්නම් මේ රූප නැති එළවරක් නැති ආත්මයක් ඒ පුද්ගලයා ප්‍රකාශ කරනවා. තාම එහෙම වෙලා නැත්නම් අනාගතයේදී එහෙම වෙනවයි කියන හැඟීම් තියෙන්න පුළුවන්. ඒකට මේ විදිහට මේ පුද්ගලයෝ හතර දෙනා මේ ප්‍රකාශ කරන්නේ මේ තමන්ගේ මේ විදිහට ඇදහිීමක් තමන් තුළ පවතිනයි කියන එක තමයි මෙතෙන්දී පවත්වන්නේ. එතකොට ආනන්දේ මෙපමණකින් ආත්මයක් පනවන තැනත්තේ පනවන්නේ. ආනන්දේ කොපමණකින් නම් ආත්මෙ නොපනවන්නේ නොපනවාද? මේ පනවන්නේ නැති අය. මේ පනවන්නේ නැති අය කියනවා මේ රූප සහිත උස්වල්ප ඒ කියන්නේ පරිමිතයි රූපේ සහිතයි ආත්මය. ස්වල්ප කියන්නේ පරිමිත ආත්මයක් තමයි යා පනවන්නේ. එහෙම නැත්නම් මේ පුද්ගලයා පනවන්නේ නැතුව ඉන්නවා මේ රූප ඇත්තව මාගේ ස්වල්පේ ආත්මය ප්‍රකාශ නොකර ඉන්නවා. එහෙමත් නැත්නම් මේ ආනන්දේ රූප සහිත වූ කෙලවරක් නැති ආත්මය ප්‍රකාශ නොකරන පුද්ගලයා රූප සහිත වූ මගේ ආත්මය කෙලවරක් නැති වී ආත්මයයි කියලා ප්‍රකාශ නොකර ඉන්නවා. දැන් අර ඉස්සෙල්ලම කියපු අවස්ථාවල් හතරම දැන් මේකේ අනිත් පැත්තට මේ පුද්ගලයන් මේ මේව එකක් නැති කියලා එයා ප්‍රකාශ නොකර නිකන් ඉන්න එකයි තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදීත් ඒ අපි එක උදාහරණයක් ගත්තොත් මේක අවස්ථාවක් එක පුද්ගලයෙක් කියනවනම් මේ රූප වස්තු ස්වල්ප ආත්මයක් ප්‍රකාශ නොකරන පුද්ගලයා ඔහු මේ මෙලොව පමණක් ඇත්තා වූ රූප වස්තු ස්වල්ප ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයිද මොන ආකාරයකින්ද එහෙම කරන්නේ? ඒ කියන්නේ පරලොවට යන්නා වූ රූප වස්තු ස්වල්ප ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි. එහෙමත් නැත්නම් තවමත් එහෙම නැති වුණත් අනාගතයේ එසේ වෙනවායයි කියලා එයා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ දැනට මම මේ විදිහේ මගේ ආත්මයේ මේ රූපවත්යේ තිනේක පරිමිතයි කියලා කතා කරන්නේ නැහැ. අනාගතයේ එහෙම වෙනවායි කියලා එයා මේ විදිහට කතා කරන්නේ නැහැ. හිතන්නේ නැහැ. එහෙම ඇදහිීමක් ඔහුගේ පවතින්නේ නැහැ කියන එක. එතකොට තථාගතයන් වහන්සේ මේ අවස්ථා හතරම ඒ කියන්නේ රූපය සහිත පරිමිත රූපය සහිත අපරිමිත අරූප පරිමිත අරූපව අපරිමිත අනන්ත වූ ඒ අවස්ථා හතරටම තථාගතයන් වහන්සේ මේ මෙලෝ පරලෝ වශයෙන් මේ පුද්ගලයා මේ විදිහට ප්‍රකාශ නොකර ඉන්නවායි කියන එක මෙතෙන්දී දේශනා කළා මේ විදිහට නොකනවායි කියන. ඊළඟට තථාගතයන් වහන්සේ මේ කොපමණකින් ආත්ම දෘෂ්ටිය වශයෙන් දකින්නා දකී දෙයක් කියන එක මම කරා මුලින්ම කරේ මේක මේ කෙනෙක් මේ කොහොමද මේ පෙන්නලා දෙන්නේ කියන එක මේ එක්ස්ප්ලেইন කරන්නේ කොහොමද කියන එකයි මුලින් පෙන්නේ. දැන් මෙතෙන්දි කරන්නේ මේ කෙනෙක් මේ එහෙම පනවනකොට මොන ආකාරයෙන්ද මේ ආත්ම දෘෂ්ටිය කියන එක අත්තාන දෘෂ්ටිය කොහොමද මේ ප්‍රකාශ කරන්නේ කියලා. කොපමණකින් නම් ආත්ම දෘෂ්ටිය වශයෙන් දකින්නා දකී දෙයක් ආනන්දේ වේදනාව වූ ආත්මයයි දක්ින්නා වේදනාව මගේ කියලා එහෙම දැනීමක් තියෙනවා. ඒ කියන්නේ වේදනාව තමා වශයෙන් ගැනීම තමයි මෙතෙන්දි එකක් හැටියට පෙන්වන්නේ. තවත් කෙනෙක් කතා කරනවා වේදනාව තමා නෙවෙයි කියලා. තමා නොවේදන ස්වභාවය ඇත්තේ කියලා මේ ඉම්පර්සිටියන් කියන ඉංග්‍රීසි වචනේ භාවිතා වෙන්නේ තමා නොවේදන ස්වභාවය ඇත්තේයි කියලා යා දකිනවා. තවත් පුද්ගලෙක් කියනවා වේදනාව මම නෙමෙයි. මම වේදනාව නොවිඳින්නෙකුත් නෙමෙයි. නමුත් මට වේදනාව විඳීම ස්වභාවගත ඇත්තේ කියලා. දැන් මේ විදිහ අවස්ථා තුනක් කෙනෙක් කතා කරනවා. එතකොට මේ කියන්නේ තුන් කියන්නේ තුන් පුද්ගලයේ මේ විදිහට කියනවා. එක්කෙනෙක් වේදනාව තමයි මම කියලා ගන්න. තව පුද්ගලයෙක් ගන්නවා වේදනාව නෙමෙයි මම. හැබැයි මම මේ විඳින ස්වභාවිකුත් නෑ. ඒ කියන්නේ මට වේදනාවක් දැනෙන්නේ නැත්නම් ඒ කතාව තමයි එතන තියෙන්නේ. තුන්වෙනි පුද්ගලයා කතා කරන්නේ වේදනාව මම නෙමෙයි. මම වේදනාව නොවිඳින්නෙකුත් නෙමෙයි. නමුත් මම මගේ මට විඳින ගතියක් මගේ තියෙනවා කියන එක. ඒ හැඟීම් තුන තමයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ මේක දැන් විශ්ලේෂණය කරනවා. මෙතෙන්දී එහි ආනන්දේ යමෙක් වේදනාව මගේ ආත්මයයි කියාද ඔහුට මෙසේ කියනවාන්නේ. පැවැත්නි මේ වේදනා තුනක් වේ. සැප වේදනාව, දුක වේදනාව, උපේක්ෂා වේදනාව කියන වේදනා තුනක් තියෙනවා. මේ වේදනා තුන අතරින් මොන වේදනාව ආත්ම වශයෙන් තකීදයි කියලා එයාගෙන් අහන්න ඕනේ කියලා. මං කියන කෙනෙක් කියනවා නම් මං වේදනාව තමයි ආත්මය කියලා. එයාගෙන් අහනවා මේ කොයි වේදනාවද තමන්ගේ ආත්මය වෙන්නේ කියලා. ඒතර ආනන්දහාමුදුරන්ට බුදුහාමුදුරු පැහැදිලි කරනවා අපි යම් කිසි කාලයක සැප වේදනාවක් විඳිනවද ඒ වෙලාවේදී අපි දුක් වේදනාවක් විඳින්නේ නැහැ. උපේක්ෂා වේදනාවක් විඳින්නේ නැහැ. සැප වේදනාවම තමයි ඒ වෙලාවේ විඳින්නේ. යම් කාලයක දුක් වේදනාවක් විඳිනවා නම් ඒ කාලෙදී අපි සැප වේදනාවම විඳිනවා. දුක් වේදනාවක් විඳින්න ඒකල සැප වේදනාවක් නොවේදී. දුක් වේදනාවක්ම විඳින්නේ ආනන්ද යම් කාලෙක උපේක්ෂා වේදනාවක් ඉන්නද එකලි සැප වේදනාවක් නොවේදී දුක් වේදීමක් නොවේදී ඒ කාලේ උපේක්ෂා වේදනාවම වෙනවා. එතකොට අපි ඕන වෙලාවක එකයි තියෙන්නේ. එක්ක සුඛ වෙන්න පුළුවන්, එක්ක දුක, එහෙම නැත්නම් අදුක්කම සුඛ වෙන වේදනාව. මේ තුනෙන් එකයි තියෙන්නේ ඕන වෙලාවක. එතකොට ආනන්දයේ සැප වේදීම හෝ දුක් වේදීම හෝ දුක් නොව සැප නොවේදීම කියන්නේ අදුක්කම සුඛ වේදනාව මේක අනිත්‍යයි. මේක ඇවිල්ලා මේ සංකත ධර්මයක් සකස් කරන ලද දෙයක්. පත්‍ය හේතුයෙන් උපන්නේ පටිච්චසමුප්පන්න ධර්මයක්. ගෙවි යාම ස්වභාවය ඇත්තේ. ඉතින් මෙහෙම තියෙනකොට කවුරු හරි එතකොට මේක නිරෝධය තියෙනවා. කවුරු හරි කියනවා නම් සැප වේදනා විඳින්නාට මේක මගේ ආත්මයයි කියලා කෙනෙක් කියනවා නම් ඒ විඳීම නැතිවීමෙන් මගේ ආත්මය පහ වෙලා ගියේ යථාස් වෙනවා. මම හිතාගෙන හිටිය දැන් සුඛ වේදනාව විඳිනකොට සුඛ වේදනාව තමයි මම කියලා හිතාගෙන හිටියාම සුඛ වේදනාව නැතුළු දුක වේදනාව ඇති වුණාම එක පාටම මම නැති වෙලා ගියා සම්පූර්ණයෙන්. සම්පූර්ණයෙන් තමන් නැති වෙලා ගියා. එතකොට දැන් මේ විදිහට බැලුවහම අපිට පේනවා දුක වේදනාවක් ගැන හිතාගෙන හිටියත් ඒ දුක වේදනාව නැතිවීමෙන් මට සුඛ වේදනාවක් ඇති වෙනකොට අර දුක වේදනාව මම කියලා හිතාගෙන හිටියනම් මේ මොහොතේ එතකොට මම නැති වෙලා ගියා. මේක හරි වැදගත් මේ විදිහට හිතන එක. ඔය තමන්ට මේ කල්පනා කරන්න යම්කිසි සුඛ වේදනාවක් විඳින වෙලාවෙදී ඇත්තටම තමන්ට එහෙම හැඟීමක් තියෙනවා නේද කියලා. දැන් අපි තුන් ආහාරයක් හරි ඒ සුඛයක් හරි විඳින අවස්ථාවක තමන්ට හොඳට දැනෙන සුඛයක් විඳින අවස්ථාවක කලම් කල්පනා කරලා බලන්න ඒ වෙලාවේදී තමා තුළ මේ සුඛ වේදනාව මමයේ කියලා හැඟීම යම් ප්‍රමාණයකට තමන්ට තියෙනවද නැද්ද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එහෙම ගතියක් තියෙනවා. මේ ධර්මයේ හොඳට මේ වටහා ගත්තේ නැත්නම් පුද්ගලයාට මේ වේදනාව විඳින අවස්ථාවේදී මේ වේදනාව අල්ලගෙන ඉන්නකොට දැන් මේ වේදනාව මමයි කියලා හැඟීමක් තියෙනවා. මොකද මේක බොහොම වේගයෙන් මේ විඥානය මේක සකස් වෙනකොට මේ නොකැඩී තියෙන ස්වභාවය අනුව ඒ මම වේදනාවේ කියන හැඟීම ඒ සත්‍යයන්ට ඇති වෙන එක නිකම්ම දේශනා කරපු දෙයක් නෙමෙයි මේක. ඒකට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේක කැඩිලා යනවා නම් නැතිලා යනවා නම් එතකොට මම කියන කතාව මෙතෙන්දි නැතිලා යනවා කියලා. එතකොට මේ වේදනාව මම මේ කියලා ගන්න එක සුදුසු නැtei කියන එක තථාගතයන් වහන්සේ මෙතෙන්දි පෙන්නනවා. ආනන්දය යම් මේ කෙනෙක් වේදනාව මගේ ආත්මය නොවේ මගේ ආත්මේ විඳින ස්වභාවය නැත්තේ කියලා කෙනෙක් කවුරු හරි කියනවා නම් එතකොට දැන් මෙයා කියනවා වේදනාව මම නෙමෙයි කියලා කියනවා. මම විඳින ස්වභාවයකුත් නැහැ. අන්නේ මේ අවස්ථාවේදී ඒ පුද්ගලයන්ගෙන් අහන්න ඕනේ කියලා පැවැත්නි යම් තැනක සියලු ආකාරයෙන් විඳීමක් නැත්තේ කිමෙක්ද එහි මම වෙමි යන අදහස වන්නේ. වේදනාවක් නැත්තම් මමයි කියලා හැඟීමක් කෙනෙකුට තියෙනවද? තියෙන එක. අර ඉස්සෙල්ලා මම කිව්ව දෙයම නැවතත් මතක් කරලා බලන්න මේ වේදනාවක් විඳිනකොට තමන්ට හැඟීම තියෙනවා වගේම තියෙනවායි කියලා තමන්ට පේනවා නම් මේ වේදනාව නැtei කියන ගත්තාම මමයි කියලා හැඟීමක් තියෙනවද කියන එකත් පොඩ්ඩක් බලන්න. ඒකට මෙතෙන්දී ඒ මේ ධර්මයේ සිටීමෙන්ම තමයි යම් යම් ප්‍රමාණයක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මෙතන අවස්ථාවේදීත් මේ මේ කෙනෙක් කිව්වොත් මේ ස්වභාවය විඳින ස්වභාවය නැති කියලා. එතකොට මේ වෙලාවේදී මේ මමයි කියලා කෙනෙක් එතකොට කියන්න බෑ. ආනන්දේහි මෙහි මේ කාරණේින්ද වේදනාව මගේ ආත්මේ නොවේ, මගේ ආත්මේ විඳින ස්වභාවය නැතේයි දැකීමට සුදුසු නොවේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ආනන්දේ යම් කෙනෙක් මෙසේ කියයිද, විඳීම මගේ ආත්මය නොවේ, මගේ ආත්මේ නොවිඳින ස්වභාවයද නොවේ, මගේ ආත්මේ විඳිනු ලබයි, මගේ ආත්මේ විඳින ස්වභාවය ඇත්තේයි කියලා කෙනෙක් කියනවා. මෙතනදි පෙන්වන්නේ මේ වේදනාව කියන එක තමා කියලා ගන්නෙත් නෑ මෙයා. අනිත් එක තමයි මේ අපිට සංවේදනෝ මේ අත්තා කියලා කියනවා. මේ වේදනාව කියන එක මේ තමන්ට දැනෙන දෙයක් නෙමෙයි කියන ස්වභාවය කියන කතාව. එතකොට මේ නමුත් මේ පුද්ගලයා හිතනවා මේ අත්තා කියන එකට මේ දැනෙනවා අත්තා මේ වේදිතයි. මේ සත්‍යයට මේක මේ දැනෙනවා. දැනෙන ස්වභාවයක් තියෙනවා. මේ දැන ස්වභාවය තියෙන කෙනෙක් කියනවා. මේ පුද්ගලයන් තථාගතයන් වහන්සේ දේශන අහනවා මේ පුද්ගලයාගේ මේ සම්පූර්ණයෙන්ම වේදනාව නිරුද්ධ වෙලා යනවනම් ඒ නිරුද්ධ වෙලා යනකොට මම එමි යන දැකීමක් තියනවද කියලා ස්වාමීනි මේ කාරණය නොවේමයි කියලා. මෙතෙන්දි වෙන්නේ මේ පුද්ගලයා මේ වේදනාව තුළින් තමයි මේ තමා කියන එකක් දකින්න උත්සාහ කරලා තියෙන්නේ. එමේ විදිහ මතයක් තියෙනකොට වේදනාව තුලින් තමා ඉන්නවා කියන එක දකින වේදනාව තමා කියලා ගන්නෙ නැති වුණාට වේදනාව තුලින් තමා කියන දේ දකින්න උත්සාහ කරන පුද්ගලයාට එහෙම හිතන මතයේ තියෙන පුද්ගලයාට මේ වේදනාව සම්පූර්ණයෙන් නිරෝධ වෙච්ච වෙලාවේදී එයාට අර මමී කියන එකක් ගැන කියා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට මෙතෙන්දි මේ විදිහට මේ කාරණයෙන් මේ විඳීම මගේ ආත්මේ නොවේ, විඳින ස්වභාවය මගේ ආත්මේ නොවේ, නමුත් මගේ ආත්මේ විඳිනු ලබයි, මගේ ආත්මේ විඳීම ස්වභාවික කොට ඇත්තේ දැකීමට සුදුසු නොවේ තථාගතයන් වහන්සේ දේශනා කළා. දැන් මෙතෙන්දි මේ තථාගතයන් වහන්සේ මා බලන් පෙන්වන්න උත්සාහ කරන්නේ මේ වේදනාව කියන එක මේ සංකත ධර්මයක්. ස්පර්ශයෙන් වෙමින් නැති වෙලා ඇති වෙන ධර්මයක්. මේ අපේ වේදනාව ඇති වෙන්න හේතු තියෙනවා, ප්‍රත්‍ය තියෙනවා. ඒ අනුවයි මේක ඇති වෙන්නේ. ඒ ආකාරයට හිතන්නේ නැතුව මේක මේ වේදනාව ගන්නකොට මම වේදනාව නැත්නම් වේදනාව මමයි කියලා සිතන එකේ තේරුමක් නැtei කියන එක තමයි තථාගතයන් වහන්සේ මේ පෙන්වලා දෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ යම් හේකින් වික්ෂුතෙම වේදනාව ආත්මයයි නොදකීද, නොවිඳින ස්වභාවයේ ආත්මයයි නොදකීද, ආත්මේ විඳිනු ලබයි, මගේ ආත්මේ විඳීම ස්වභාවික කොට ඇත්තේ කියනොද කීද, මෙසේ නොදක්නා වූ හෙතෙම ස්කන්ධ සමයේ මේ ලෝකේ රූපාදී කිසිවක් ආත්මේ වරදවා නොගනි. මේකේ නචකින්චි ලෝකේ උපාදීති කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ මේ කිසිම දෙයක් උපාදාන කරගන්නේ නැහැ. මොකද මේ එක එක දේවල් ගන්නෙ නැහැ. අපි ගාක් වෙලාවට මේ වේදනාව මම මේ වගේ කියලා ගැනීම හේතු කොටගෙන අපි මේ මම කියන එක ගැන හදා ගන්නවා. එතකොට මෙහෙම කෙනෙක් ගන්නෙ නැත්තම් මේ අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. මේ මම කියන එක හදනකොට අපි ඔක්කොම එකතු කරන්න පටන් අර ගන්නවා. මේ අපේ තියෙන මේ චේතනාවන්ගෙන් සංස්කාර ස්කන්ධයක් හදා ගන්නවා. මේ විදිහට එකතු කර ගන්නවා. මෙහෙම එකතු කරගන්නේ නැත්තම් ඉතින් මේ පුද්ගලයා මේ කිසිම එකක ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැතුව මේ සම්පූර්ණ ක්ලේශයන්ගෙන් මේ පුද්ගලයා මිදෙනවායි කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මෙසේ ක්ලේශයන්ගේ මිදුණු සිතත්තාව භික්ෂුවකට යමෙක් සත්‍යය මරණින් මතුවේයයි මෙහෙම කියලා කියනවා නම් ඒ රහතන් වහන්සේට මෙවිනි ඇදහිල්ලක් එමයි කියන්න සුදුසු නොවේ කියලා. මොකද මේ තථාගතයන් වහන්සේ පෙන්නනවා මේවා ඔක්කොම මේ আদি වචන එක එක වචන දාගෙන අපි මේ මනසෙන් අපි අර පුටුව කිව්වා වගේ එක එක නම් දීමෙන් පවත්වන දෙයක්. මේ විවාහාරයෙන් ඇතිවෙච්ච දෙයක්. එතකොට මේ දේවල් රහතන් වහන්සේ මේ සමුදයත් අස්තංගමය දැකපු රහතන් වහන්සේට සත්‍යවාන්සයට පේනවා මේක මේ හේතුපත්යෙන් මේ කට ගන්නවා. හේතුපත්ය නැති වුනහම මේක නැති වෙනවයි කියන එක සත්‍යවාන්සයට තේරෙනවා. එතකොට සත්‍යවාන්සේ ඒ අවබෝධය තියෙන නිසා මේකක්වත් මේ විදිහට ගන්නෙ නෑ. මේ වගේ අර ඒ වචනේ එහෙම කියන දේවල් වලින් පැවතීමක් සිද්ධ වෙන්නේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඥානීය පිහිටන තැන් හතක් වෙනවා කියලා. ඒ හතේ ඒ හතනම් ආනන්දය නොයික් ශරීරයත්තා වූ නානත් කාය නානත් සංඥා කියන එක නො ශරීරයත්තා වූ නොයික් සංඥායත්තා වූ සත්‍යෝ ඉන්නවා කියලා. එතකොට ඊයේ සත්‍යයන් තමයි මිනිස්සයෝ සමහර දෙවිවරු ඒ වගේම ප්‍රේතයෝ ආදී සත්‍යයන් ඒ පළවෙනි විඥානයේ පිහිටන තැන තමයි. එතකොට මේ සත්‍යයන්ගේ තියෙන මේ මිනිස් ලෝකේ අපිට පේනවා ශරීරයේ විදාකාරයි. ඒ වගේම එක එක සංඥාවන් තමයි මේ සත්‍යයන්ට තියෙන්නේ. දෙවෙනි එක තමයි මේ නොඑක් ශරීර ඇති එක සංඥාවක් තියෙන සත්‍යයෝ ඉන්නවා. කියන්නේ ප්‍රථම ධ්‍යාන තලයේ ප්‍රථම ධ්‍යානතාවාදී දෙවියන්ගේ තියෙන්නේ ශරීරය වෙනස්. හැබැයි සංඥාව එකක් අර ප්‍රීතියනේ තියෙන්නේ. ඒ ප්‍රීතියෙන් සහිතව ජීවත් වෙනකොට ඒ ප්‍රීතිය හේතු කොටගෙන ඒ පවතිනා වූ ඒක සංඥාවක් ඉන්දියට තියෙනවා. තුන්වෙනියට විඥානේ පිහිටන තැන තමයි සමාන ශරීරයත්තා වූ නොඑක් සංඥාත්තා වූ සත්‍යෝ ඇත්තාහ කියලා. ဒုတိය ධ්‍යාන තාල වාසී වූ ආභස්වර දෙවියෝ දුතිය ධ්‍යාන තලයේ ඉන්න ආභස්ස දෙවිවරුන්ගේ ශරීරයයි හැබැයි ඒ සංඥාවන් වෙනස්. මේක තුන්වෙනි ස්ථානය. ආනන්දේ සමාන ශරීරයත්තා වූ ඒක සංඥාවක් තියෙන සත්‍යෝ ඇත්තා. මේ තමයි මේ තුතිය ධ්‍යාන තලයේ ඉන්න පරිත්තුසුබ සුබකින්න යන ඒ දෙවිවරුන්ගේ තියෙන්නේ. මේක තමයි විඥානේ පිටන හතරවන තැන. මේ අයගේ මේ ශරීරත් සමානයි, ඒ වගේම සංඥාවත් සමානයි. අර සුඛ වේදනාව සහිතව එතන පවතින්නේ. ඊළඟට දැන් මේ රූපයයි ශරීරයයි සංඥාවයි මේ විදිහට එක වෙන අවස්ථාව තියෙනවා, වෙනස් වෙන අවස්ථාව තියෙනවා. එතකොට මේකේ අපි බලුවහම මේ කියන අවස්ථාවන් ටික තථාගතයන් වහන්සේ ඒ සම්පූර්ණයෙන්ම පෙන්නවා. දැන් මෙතන ඉතුරු වෙලා තියෙන ඊළඟට මේ සංඥාවන් මේ රූපයන්ගෙන් අයින් වීමෙන් තමයි ඊළඟ අවස්ථාවන් ටික ඇති වෙන්නේ. එතකොට ඊළඟ එක තමයි මේ සම්පූර්ණයෙන් මේ රූප සංඥාවන් ඉක්මවලා යනවා. රූප සංඥාවන් ඉක්මවලා මේ පටිඝ සංඥාවන් අයින් වෙලා ඊට පස්සේ නානත්ත් සංඥා ආමනසිකාරා ආකාශෝ අනන්තෝ කියලා ඒ මේ පස්වෙනි ධ්‍යාන තලයට කෙනෙක් යනවා. දැන් මෙතෙන්දී අපි කෙනෙකුට බලන්න පුළුවන් කොහොමද මේක සාමාන්‍යයෙන් වෙන්නේ කියලා. මේ රූපයන් ඉක්මවනවා කියන එක ගත්තාම දැන් අපි එක ක්‍රමයක් තමයි මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියලා කල්පනා කළා. මේ පඨවි ධාතුවෙන් කෙනෙක්ගේ මනස සම්පූර්ණයෙන්ම අයින් කරන්න ගත්තොත් මේ ලෝකේ තියෙන මේ තද ගතිය තියෙන අපේ මේ කෙස් ගෞණීය ධර්මස්සංහාර ඒ වගේ පඨවි ධාතු සහිත කොටස් මේ මුළු ලෝකෙම තමයි මනසෙ මේ පඨවි කියන කොටස් ටික අපි අයින් කරන්න ගන්නවා. ඒ වගේම ආපෝ ධාතුවේ වතුර ගතිය තියෙන මේ කෙලසොටු සෙම වාදී ಜಾති සහිත ශාරීරිය බාහිරව තියෙන දේවලු බලලා මේ බාහිර දේයි අභ්‍යන්තර දේ දෙකම එකයි කියලා කල්පනා කළා. මේ දෙක එක සමාන වෙනවා. එතකොට එළිය තියෙන මුත්‍රා මගේ නෙමෙයි වාගේ මේ ඇතුලේ තියෙන දේවලුත් මගේ නෙමෙයි. එළියේ ලේ මගේ නෙමෙයි වාගේ මේ ඇතුලේ තියෙන එකත් මගේ නෙමෙයි කියන හැඟීම ඇතුව ඒ මුළු ලෝකෙම විශ්වෙම මේ වැඩි වෙන ගතිය තියෙන දේවලු තමන්ගේ මනස අයින් කරනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා මේ උෂ්ණය අඳා පවතින මේ තේජෝ ධාතුව. එතකොට බාහිරවත් ওই පුෂ්පය වගේ විදිහට තියෙනවා. ඒ තේජෝ ධාතු තේජෝ ධාතු වශයෙන් සලකලා ඒකිනුත් තමන්ගේ මනසෙන් අයින් කරනවා. ඊළඟට මෙහිම අයින් කරලා ඊළඟට වායු ධාතුව තියෙනවා. උඩට යන වාතය, පහළට යන වාතය. එතකොට එළියත් මේ විදිහට තියෙනවා වායු ධාතුව. එතකොට මේ මෝෂන් කියන එකයි මෙතන බලන්නේ. මේකෙන් සම්පූර්ණයෙන් සිත අයින් කරනවා. දැන් බලන්න මේ විදිහට මේ ආපෝ තේජෝ වායු පඨවි කියන හතරෙන් සම්පූර්ණයෙන්ම සිත අයින් කරලා බැලුවොත් විශ්වයේ මේ පඨවිය හා සම්බන්ධව මේ රූප සම්බන්ධයෙන් අපේ කිසිම දෙයක් නැති වෙනවා. මේ සම්පූර්ණයෙන් සිතෙන් අයින් කරන්න පුළුවන් වෙනවා. ඉතින් තවත් උදාහරණ වලින් මේක පැහැදිලි කරන්න පුළුවන්. මේකෙන් ගාක්ම වෙලාවට යන්නේ මේ අපේ මනස ක්‍රමක්‍රමයෙන් මේ රූපය සම්බන්ධයෙන් තියෙන වටිනාකමෙන් අපි අයින් වෙනවා. තව උදාහරණයක් තමයි අපි හිතමු කඳු පාමුලකට යනවා දෙන්නේ. කඳු පාමුලට දෙන්නේ ගිහිල්ලා මේ එක්කෙනෙක් කඳු පාමුලෙ ඉන්නේ නැද්දී මේ අපි ඈතට යන මේ වහිතු මේ දෙන්නගේ එක්කෙනෙකුට එක්කෙනෙක් මනාපයි කියලා. එක්කෙනෙක්ව පහළ ඉන්නේ නැද්දී අනිත් එක්කෙනා උඩට යනවා කඳ මුලට. කඳ මුලට යන්න ගත්තහම මේ පුද්ගලයා බොහොම කුඩාවට පේනවා. එයාගේ මේ ලක්ෂණයන් ගත්තහම බොහොම කුඩාවට පේනවා. මේ මේම ගිහලා උගාක් මුඩට ගියාම අරවා නිකන් නොපෙනී යන තත්ත්‍ය යාන්තම් ඡායාවක් විතරයි. අර ඒ නිසා ඇති වෙන හැඟීම් සිතුවිලි හේවන්නේ. දැන් මේ විදිහට බලන් තවත් ඈත ආකාශයට යනවා කියලා. මේ ආකාශ ඈතට ගිහිල්ලා මේ පුද්ගලයා දිහා බලනවා නම්, ඒ කියන්නේ තරූක වාගේ ඉඳන් මේ පෘථිවිය දිහා බලනවා නම් අපිට වෙන්නේ මේ පෘථිවිය කියන එක හරි කුඩා නිකන් තිතක් වාගේ දෙයක්. මේකේ ගතියුත්තක් නැති කියන එක තරම් හැඟීමක් තියෙනවා. ඒතොර මේකේ මේ ගතියුත්තක් නැති වෙනකොට අර ඒකේ තියෙන ගෙවල් දොරවල් කියන ඒවත් කිසිම ආකාරයකින් සැලකීමක් ගතියුතු නැති දෙයක් බවට පේනවා. ඒතොර ඒකේ සත්‍යනුත් ඒ වගේ මේ කුඩා තිතක් ප්‍රමාණයට වත් නැති ප්‍රමාණ දෙයක් තියෙනවා. මේ විදිහට මේ රූපේ ඉක්මවනවා. රූපේ ඉක්ම වීමෙන් අර මේ විදිහට ආකාශය අනන්තයි කියලා ඒ තැනට යනවා. ඒ ආකාශය අනන්තයි කියලා ගිය තැන එතන ඒ එක එක මේ තත්ත්වයක්. අපි හිතුවද මේ ආකාශයේ දිගටම කෙනෙක් පවත්වනවා. මේ ආකාශය අනන්තයි කියන එකෙන් අපි මේ සංඥාවක් පවත්වනවා. එක සංඥාවක් මෙතනදී තියෙන්නේ අර රූපයන්ට මනසෙම යොමු වෙන්නේ නැතුව. මෙහෙම කාලයක් මෙයා පවත්වනකොට අපිට පේනවා මේ ආකාශයේ තොරව අපිට මේ අනන්තයි කියලා මේ විඥාණය පවත් ගන්න පුළුවන්. මොකද ආකාශය අනන්තයි කියනකොට එතන විඥාණය පවතිනවා. ඒතර විඥාණයට ආධාර වෙලා තියෙන්නේ ආකාශය අනන්තයි කියන ගතිය අදහස. ඒතකොට ආකාශය අනන්තයි කියන එක ආධාරයෙන් තොරව අපිට මේ විඥාණය පවත් ගන්න පුළුවන් වෙනවා. මෙතෙන්දී ඇත්තම කියනවා මේ උපේක්ඛාව කියන එක තමයි පවත්වන්නේ. මේ පුද්ගලයා මේ උපේක්ඛාව පවත්වාගෙන ඉන්නවා. එතකොට මේ උපේක්ඛාව පවත්වන ඉන්නකොට මේ පුද්ගලයාට පෙනෙනවා මේ මෙතෙන්දි මට මේ විඥානයේදී දකින්නේ මේ වේදනාව. සුඛයි කියලා දන්නවා මම, දුකයි කියලා දන්නවා, අදුක්කම සුඛයි කියලා දන්නවා. මේ වේදනාව ගැන තියා කල්පනා කරනවා මේකත් මේ සකස් කරලා ඇතිවෙච්ච දෙයක් කියලා. එතකොට මේ සකස් කරපු දෙයක් කියන එක කල්පනා කරායින් පස්සේ හරියට දර කෑලි දෙකක් ඇතුල්ලුවාම ගින්දරක් ඇඳිනවා වගේ, ඒ දර කෑලි දෙක අයින් කරාම මේ ගින්දර නැති වෙලා යනවා වගේ, රසණිය නැති වෙලා යනවා වගේ, මේ වේදනාවත් මේ ස්පර්ශය නැතිවෙලා නැති වෙනවායි කියලා තේරුම් අරගෙන එයා ඒකිනුත් අයින් වෙනවා. එතකොට දැන් මේ විඥාණය අනන්තයි කියලා මේ 6 වෙනි ධ්‍යාන තලයට යනවා. එතන 6 වෙනි ධ්‍යාන තලයට දැන් අපි මේ දක්වා බැලුවා මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියලා හතරයි, ඊළඟට ආකාශ ධාතුවත් එක්ක ගත්තාම ධාතු පහයි, විඥාණය අනන්තයි කියනකොට එතන විඥාන ධාතුවත් එක්ක 6යි. ධාතු 6යි තියෙන්නේ. ඒතකොට ධාතු 6 මේ 6ම අයින් කරා නම් අපිට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නැති කියන එක තමයි තියෙන්නේ. එතකොට මෙයා මේකෙන් අයින් වෙලා මේ 7 වෙනි ධ්‍යාන තලයටත් එයා ගමන් කරනවා. ඒ කියන්නේ මෙතෙන්දි පවතිනවා මේ මොකක්වත් නැtei කියන සංඥාව විතරයි ඒ පුද්ගලයාට තියෙන්නේ. එතකොට මේක තමයි මේ 7 විඥානීය පිහිටන අවස්ථා 7. එතකොට මේ ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඒ වගේම තව අසඤ්ඤ සත්වයේ 4 වෙනි ධ්‍යාන තලයේ තියෙනවා මේ තමන්ගේ චිත්තය කියන එක මේ යටපත් කරලා මේ ශරීරය විතරක් පවතින ලෝකයක් තියෙනවා අසඤ්ඤ සත්ව කියලා තියෙනවා. අනිත් එක තමයි නිවසඤ්ඤා නාසඤ්ඤායතනිය කියන එක. මෙතෙන්දී එතකොට මේව ආයතන වශයෙන් පවත්වන්නේ. දැන් නිවසඤ්ඤා නාසඤ්ඤායතනියෙන් ඒ පුද්ගලයෙන්ගේ තියෙන අර කලින් තිබිච්ච සංස්කාර ස්කන්ධයෙන් තමයි මේ විඥානය හදලා තියෙන්නේ. අලුතෙන් හැදිලා ඒ පුද්ගලයාගේ නෑ. එතකොට මෙතන විඥානය පවතිනවා අර හතක පවතිනවා, ඊළඟට අර ආයතන වශයෙන් ඒ පවතින ඒ ලෝක දෙකක් තියෙනවා. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආනන්දේ මේ විඥාන පිහිටන තැන් හත අතුරෙන් නොඑක් ශරීර හා නොඑක් සංඥා ඇත්තා වූ යම් මේ ප්‍රථම විඥාන පිහිටන තැනක් වේද, ඒ මිනිස්සු දෙවියෝ ආදී යන සත්වයන් ගත්තාම යම් කිසි කෙනෙක් දන්නවා නම් මේක සමුදය, මේක ඇති වෙන ක්‍රමය, අස්තංගමී නැති වෙන ක්‍රමය, මේකේ ආස්වාදය මොකද්ද, ආදීනවය මොකද්ද, නිස්සරණය කියන එක එක දන්නවනම් ඒ විඥානයේ පිහිටන තැන පිළිබඳව මේ මමේ මගේ කියලා සතුටු වීමක් අභිනන්දනයක් කිරීම සුදුසු වෙනවද කියලා. දැන් අපි මොකක් හරි දෙයක් කැඩෙනවායි බිඳෙනවායි කියලා දන්නවනම් ඒ කැඩෙන බිඳෙන දේ බාර ගන්න අපි කැමති වෙන්නේ නැහැ. අපි දැන් ওই පොඩි ළමෙක් ඔය වැලි වලින් හදනවා කියමු, මුල සෑන් කාසල් එකක් වාගේ අපි දන්නවනම් ඒක කැඩෙනවා බිඳිනවායි කියලා ඒක අර බාර ගන්නේ නෑ වගේ. මේ දේත් අපි දන්නවනම් මේකේ සමුදයක් තියෙනවා, අස්තංගමයක් තියෙනවා, ඒ කියන්නේ ඇතිවීමක් තියෙනවා නැතිවීමක් කියලා දන්නවනම් ඒ දේ මමේ මගේ කියලා සතුට වෙන්න දෙයක් ඇත්තේ නෑ. මේක පිළිගන්න වටින්නේ නෑ. එතකොට මේ විදිහටම තථාගතයන් වහන්සේ දේශනා කරනවා අර ඔක්කොම අර ලෝක දෙකේ ගත්තාම විඥානි පිටන අවස්ථාවන් හතේදීම මෙන්න මේකයි මේ කෙනෙක් හරි දන්නවනම් මෙන්න මේ ක්‍රමයෙන් තමයි මේක ඇති වෙන්නේ මේක නැති වෙනකොට මේක නැති වෙනවා කියලා දන්නවනම් ඒ එකක්වත් තමන්ගේ කියලා පිළිගන්න වටින්නේ නැති කියන එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ
තථාගතයන් වහන්සේ සමාන මේ එක මයික් එකකින් සද්දයක් කියන මයික් එකට මියුට් කරාද මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ නම කින්දද නැන්නේ නෑ ප්‍රසන්න වහන්සේ දෙනවා කියනවා කරුණාකර මයික් එක මියුට් කරන්න සාධනන්ත මේ අපි ඒකට ඒ සද්දයක් නෑ හොඳයි සම්තුන් වහන්සේ
හොඳයි. එතකොට ආනන්දේ යම් කලෙක විචිතම විඥානේ පිහිටෙන් හතේද මේ දෙකක වූ ආයතනයන්ගේද පහළ වීමද හේතුවද විනාශයද ආස්වාදයේද ආදීනේද නිස්සාරණයේද මේක ප්‍රඥාව හේතු කොටගෙන එයා දන්නවනම් එයා සම්පූර්ණයෙන් මේකින් මිදුණයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ මේ විමුක්ෂ ධර්ම අටක් තියෙනවායි කියලා. ඒ අට කුමක්ද? මෙතන මේ අට තමයි මේ තථාගතයන් වහන්සේ මේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියලා දේශනා කරන්නේ මෙන්න මේ ධර්ම අට. මේක හරිය වැදගත් ධර්ම අටක්. අනුත්තර පුරිස ධම්ම සාරතී කියලා කියන්නේ මේ පුද්ගලයන්ව තථාගතයන් වහන්සේ දිසාවන් අටකට ගමන් කරනවා. දැන් අස්වැයෙක් එහෙම දමණය කරන පුද්ගලයෙක් ඒ අස්වැයා එක එක දිසාවන් වලට යවනවා. මේ උතුරු දිසාව, දකුණු දිසාව වශයෙන් මේ දිසාවන් වලට යවනවා මෙල්ල කරන්න මේ සතාව. ඒ වගේ මේ සත්‍යයන්ව මෙල්ල කරන්න තථාගතයන් වහන්සේ අපිවත් දිසාවල් අටකට යවනවා. ඒ දිසාවන් අටකට යැවීමෙන් තමයි අපි මේ විදිහට මෙල්ල වෙලා මේ මූර්තිය කරා ගමන් කරන්නේ. කොහොමද ඒක තථාගතයන් වහන්සේ පෙන්වන්නේ? පළවෙනි එක තමයි රූපං රූපානි පස්සති කියලා කියනවා. මේ කියන්නේ මේ රූපයන් රූප ධානයෙන් අපි ඇති කරගන්නවා. දැන් තමන්ගේ ඇතුළත කෙනෙකුට පුළුවන් මේ නිල් වංගිසි වර්ණයක් දිසා බලලා නිල අපි තුන් නිලය කියලා නිල් පාට කියන එක නිමිත්ත මෙනෙහි කරනවා. ඇතුළත අපි මේ කෙස් වාගේ දෙයක් හිතුවටගෙන මෙහෙම කරලා ඒ පුද්ගලයා මේ බාහිරව මේ නිමිත්ත මොනවට හොඳට අරගෙන බාහිරව මේ නිමිත්ත පවත්වනවා මේ නීලයයි කියලා. එතකොට දැන් බැලුවාම මේ නීලය කියන එක මුළු ලෝකයේ විශ්වයටම මේ පුද්ගලයා මේ පවත්වනවා. හොඳට පවත්වනවා මේ ඇතුළත මෙහෙම කරලා හොඳට දරලා ඒ පිටතටත් මේ විදිහට පවත්වනවා. මෙහෙම කිරීමෙන් බහුල කිරීමෙන් මේ එතකොට එයාට පේනවා මේ ඇතුළත වුණත් බාහිර වුණත් මේ දෙක රූපයි කියලා ඒ රූප යන සංඥාවක් එයාගේ තියෙනවා. ඒ කියන්නේ වෙන කිසි දෙයක් ගැන කල්පනාවක් නැහැ. මේක නිකන් මේ රූපයක් කියන එක විතරයි. දැන් අපි හුඟක් වෙලාවට මේ බලන්න මේ ඇති වෙලා තියෙන්නේ මේ රූපයන්ගේ වෙනස්කම උඩ අපි බොහෝ විට මේ ඇලිලා ඉන්න ස්වභාවය තියෙනවා. දැන් මේ අපි මේ පුද්ගලයාගේ රූපය මේ ආකාරයයි මේ රූපය මේ පුද්ගලයාගේ රූපය මේ ආකාරයයි. මේ දෙන්නගේ අර වෙනසක් තියෙනකොට ඒ රූපයේ වෙනස නිසා තමයි උඟාක් වෙලාවට අර මනස එක එක අල්ලගෙන ගමන් කරන්නේ. රූපේ එක සමාන වෙනවා නම් අපේ සිත ඒ විදිහට යන්නේ නැහැ. බැලුවාම මේක නිකන් අර මනුස්සයෙක් කියයි මේක නිකන් බෝරින් වගේ කියලා. මොකද එකම විදිහනේ තියෙන්නේ. ළමිනුත් කියන්නේ එකම විදිහ වැඩ කරනකොට බෝරින් කියන්නේ. ඒ වගේ මේ පුද්ගලයා මේ මුල නිලයි කියන එක මේ නිල විතරයි. වෙන මොකක්වත් නෑ. මේ ඇතුළත් නිල, මේ බාහිරත් නිල, මේ හැම ඔක්කොම මේ නිල වශයෙන් තියෙන මේක රූපයයි කියන එක ගන්නවා. මෙහෙම ගත්තාම මේ රූපයයි කියලා සංඥාවක් ඇති වෙනවා. එතකොට මේ රූපේ කියන සංඥාව විතරක් එයාගේ පවතිනවා. එතකොට එයාගේ එතන විමුක්තියක් තියෙනවා. ඒ වගේම මේ රූපේ නිල වශයෙන් නෙමෙයි, ඉතින් පීත, ලෝහිත, ඕදාත ආදී වශයෙන් මොන ආකාරයේ ගත්තත් ඒ පුද්ගලයාට මේකින් එකට වෙන් වෙන්න පුළුවන්. මේක හරි ලස්සනයි. මේක හිතලා බලනකොට ගාත්ම ගැඹුරට යනවා. ඒ කියන්නේ මේ අන්තිමට මේ ඉක්මවීම පවා ඇති කර ගන්නට පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් අපි තු මලක් කියලා. මේ මල නිකන් කහපාටක් තියෙනවා. මේ කහපාට මල ගත්තාම කෙනෙකුට ඕක විතරක් නම් තියෙන්නේ මේ පළාතට ඕක පෙනීම හරි ලස්සනයි හරි වටිනවා කියලා. බලන්න ඕක ටිකක් මුළු ලෝකෙම මල් වත්තක් තියෙනවායි කියලා. කහපාටින් හැදිච්ච මහා විශාල මල් වත්තක් තියෙනවායි කියලා. එහෙම වුණාම අර තනි මල ගැන කිසිම වටිනාකමක් නැහැ. අර එකක් වෙනකොට තමයි මේක මහා ලෝකෙට තියෙන්නේ. මුළු ලෝකෙම කහපාට වෙනවනේ. එතකොට ඒ දෙන්නේ ගත්තාම පෙනීම මොකද්ද මේක ඇති? වැඩක් නැති හේන හැංගීම තත්ත්වයට පත් වෙනවා. ඒක නිසාම විමුක්තිය ඇති වෙනවා. මේක එකක්. අනිත් එක තමයි මේ අධ්‍යාත්මී රූපය කියන එක සංඥාව නැතිව බාහිර රූපයන් දකින්නලා ඒ විමුක්තියක් ඇති වෙනවා. මෙතෙන්දී තමා කෙරෙහි පවත්නා වූ මේ නිල නිමිත්තක් මෙනෙහි කරන්නේ නැහැ ඒ පුද්ගලයා. ඒ කියන්නේ මේක හොඟාම හොඳට කරපු කෙනෙකුට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. මේ ඇතුළත කල්පනා කෙරෙILLක් නෑ. හැබැයි බාහිරව නිල නිමිත්ත විතරක් පවත්නවා නිලයි කියන සංඥාව එයා ලබනවා. ලබලා මේක හොඟාත්ම විපුල කරලා හොඳට මොනවට මේක පිහිටලා එතකොට මේ අධ්‍යාත්මයේ රූප නොවේ මේ බාහිර රූපේ වෙයි කියලා රූප සංඥාවක් තමයි මේ විදිහට පවත්නවා. මේක දෙවිගීක. අනිත් නීල දැන් නීලය ගැනත් කතා කරේ. ඉතින් පීත ලෝහිත ඒ සම්බන්ධිනුත් ඒ පුද්ගලයට මේ විදිහට පවත්න්න පුළුවන්. තුන්වෙනි එක විමුක්තිය තමයි මේ තුන්වෙනි එක අපි ඔය තථාගතයන් වහන්සේ යවන පාර තමයි මේ මෛත්‍රී සහගත සිතින් මේ එක් දිසාවකී සත්‍යයන් අරමුණු කොටගෙන වැසෙනවා. මේ විදිහට මේ දෙවෙනි තුන්වෙනි හතර දිසාවේ සම්පූර්ණයෙන්ම මෛත්‍රී පවත්නවා. උඩ යට හැමතැනම මේ මෛත්‍රී පවත්නවා. ඊළඟට මේ අව්‍යාපාදය සහිතව මේ දිගටම මේ මුදිතාව, කරුණාව, මුදිතාව, උපේක්ඛාව සහිතව මේ දිසාවන් වලට දිගටම පවත්වාගෙන ඉන්න අර රාත්‍රී තිස්සේ ඔය වික්ෂුන් වහන්සේලා වඩනවා කියලා සූත්‍ර දේශනාවල තියෙන්නේ. ඒ විදිහට එහෙම කළාම මේ බොහෝම වෙලාවක් තුස්සේ මේක පවත්වනකොට හරිය ලස්සනයි. මේ විදිහට මේ මෛත්‍රියත් බොහෝ වෙලාවක් පවත්වලා බලන්න මේ සත්‍යයන්ගේ නමවත් කියවෙන්නේ නැති තත්ත්වයට මනස යන අවස්ථාවේදී එතන තියෙනවා විමුක්තිය. එතකොට මෙතෙන්දි සුභයයි කියලා හරිම සැපසහිත වූ ඒ විමුක්තියක් තියෙනවා. මේක තමයි මේ තථාගතයන් වහන්සේ අපි යවන තුන්වෙනි දිසාව. එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාව මේ විදිහට මේ පවත්වන එක. ඊළඟට අපි ඉස්සෙල්ලා කතා කරා මේ කොහොමද අපි මේ හතරවෙනි මේ පස්වෙනි ධානයට යන්නේ කියලා. අර රූපයන් ඉක්මවලා අර රූප සංඥාවන්ව ඉක්මවලා පටික සංඥාවන් ගෙන් අයින් වෙලා නානත්ව සංඥාවන් මෙනෙහි කරන්නේ නැතුව ආකාශය අනන්තයි කියලා අපි අර පස්වෙනි ධානයට ගිහිල්ලා වාසය කරනවා. ඊළඟට හයවෙනි ධානයට ගිහිල්ලා වාසය කරනවා විඥාණය අනන්තයි කියන එතන ඒ තලයට ගිහිල්ලා. ඊළඟට හත්වෙනුව අර හත්වෙනි ධානයට ගිහිල්ලා ගමන් කරනවා. ඒ කියන්නේ මොනක්වත් නැති කියලා මේ ඔක්කොගෙම අයින් වෙලා හත්වෙනි ධාන තත්ත්වයට ගමන් ගිහිල්ලා ගමන් කරන එක මේක හයවෙනි විමුක්තිය. ඊළඟට ඒකත් ඉක්මෝලා නිව සංඥා නාසඤ්ඤා සමාපත්තියට සම්වදිනවා. එතෙන්දී ඒක තමයි හත්වෙනි දිසාව. හත්වෙනිට තථාගතයන් වහන්සේ අපි ගාවන දිසාව. ඊළඟට සංඥා වේරදිත නිරෝධිත නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා. එතකොට මෙතෙන්දී මේක තමයි අටවෙනි විමුක්තිය. එතකොට දැන් මේ තථාගතයන් වහන්සේ මේ අනුත්තෝ පුරිස ධම්මසාරකී කියන්නේ මෙන්න මේ දෙයමයි. මේ විදිහට මේ විමුක්තියෙන් අටකට අපිව යවනවා. එතකොට දැන් ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ යම්කිසි පුද්ගලයෙක් මේ විදිහට මේ විමුක්ති අට මුල ඉඳන් අග දක්වා සම්බන්ධිනවා. අග ඉඳන් මුල දක්වා සමාදිනවා. මුල සිට අග දක්වා, අග සිට මුල දක්වා සමාදිනවා. කැමැති තැනක, කැමැති සමාපත්තියකට කැමැති තාක් කල් සමාදිනවා. ඒකෙන් නැගිටිනවා. මේ විදිහට යන්න පුළුවන් නම් මේ පුද්ගලයා මේ ආශ්‍රය ධර්මයන් ශ්‍රේය කිරීමෙන් ආශ්‍රය නැති සමාධිය කියන්නේ චේතෝ විමුක්තියට යනවා. ඒ වගේම ප්‍රඥා විමුක්තියෙන් මිදීමෙන් අරහත් ඵලය කියන දේ තියෙනවා. මේ දෙකම තියෙනවා නම් මේ උබතෝ භාග විමුක්තිය කියන එක තියෙනවා. ඒ කියන්නේ චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තිය කියන දෙක. එතකොට මේ දෙකම තියෙනවා නම් මේට වඩා උතුම් වූ ප්‍රණීත වූ තවත් මිදීමක් නැtei කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ විදිහට තමයි මේ සූත්‍ර දේශනාව ඉතින් ආනන්දහාමුදුරුවෝ බොහොම සතුටු වුණා. බලන්න මහා විශාල දුරක්, විශාල ධර්මයක් තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පෙන්නනවා. මේ පටිච්චසමුප්පන්න ධර්මය, ඊට පස්සේ වේදනාව, ඊළඟට කොහොමද මේ නාම රූප ධර්මයන් කැදෙන්නේ කියන එක. එතකොට අර වේදනාව අනුව අපි දෙපැත්තට යන්නේ කොහොමද කියන එක, විඥානෙ පිහිටන්නේ කොහොමද කියන එක, මේ ඊළඟට අපිට මේක එක දෘෂ්ටියින් ඇති වෙන්නේ කොහොමද කියන එක, ඊළඟට ලෝකේ කොහේ හරි විඥානෙ පිහිටනවා නම් විඥානෙ කොතනද පිහිටන්න පුළුවන් ඒ තලයන් තියෙන තින් ටික, ඊට පස්සේ ඒවෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙන්න පුළුවන් මේ විමුක්ෂ ධර්ම රට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එවන් සරමයි මම හිතන්නේ අපිට ප්‍රශ්න වලට යමු වෙන්න පුළුවන් දැන්.
ගීතිකරගේ මන්ද මත් ප්‍රශ්න තියෙන කටි යොමු කරන තුමාට සානසලත් උදව් කරයි. මේ මම වැඩි වැඩි සම්බන්ධ වෙන ඉන්න කටි දිගුම පටවගෙන යන ප්‍රශ්න ඒ විස්තර දෙන්න.
බන්තේ මොනවාරි ඇඩ් කරන්න තියෙනවද දැන්නේ හාමුදුරුවන්ට නේද ඉස්සෙල්ලාම අපි හාමුදුරුවන්ට මොනවාරි කියන්න තියෙනවද කියන එක අහලා බලමු.
පොඩි සදාසරි ස්වාමීන් වහන්සේට මේ අවස්ථාවේදී අපි පිළිගන්න. මම තාක්ෂණික
ගැටලුවක් නැහැ මම දිගටම අහගෙන හිටිය පොකට පැහැදිලි කළා මේ ඔබට සුබකට ඇතුළු මේ ඇත්තටම
මේ කාටවත් ප්‍රශ්නයක් තියෙනවද?
අද කාටවත්ම ප්‍රශ්න නැත්නම් අපි සාකච්ඡා මෙතෙන් අද බෑගින් නැත්තර කරමු. කවදාකද අපි කරන්නේ? මම මේ වීඩියෝ එක කිව්වේ මේ මොකද සාකච්ඡා ප්‍රශ්න තමයි වැදගත් වෙන්නේ. මේ ප්‍රශ්න ගැටිය මේ ඉදිරිපත් කරන ප්‍රශ්න ගොඩක් ප්‍රශ්නවල තමයි සාකච්ඡා සදාන්න පුළුවන්. මේ මම වේලාස පරිගී සතිය දෙකේ මම ආවත් ඇයි මම ගිය සතියේ නේද වෙච්ච එක මෙහෙලා මේ මමත් ටිකක් වැඩිපුර ප්‍රොජෙනයක් ගන්න හිතනවා ධර්ම සාකච්ඡාවක් පොඩ්ඩක් නිහඬව සම්බන්ධීගෙන ඉඳලා අර මේ වැද්දට වෙලා ඔපරේට් කරන්න ගත්තම තේරෙයි මට සාකච්ඡාව සම්පූර්ණ පිස්සෙන අවදා මේ නිසා හිතන්නේ ඒ නිසා මේ මම ගැන පොඩ්ඩක් හිතලා පැත්තිය මට කතා ගන්න අවස්ථාවක් නොදී මේක පොඩ්ඩක් සම්පූර්ණ කරන්න මහත්මයා රසවන්න කතා කරලා ඉන්න පස්සේ ප්‍රශ්න අහන්න දෙකින් දෙකට මම
කියනවා ලලිත් පද්මශ්‍රී කතා කරන ඇනොද රෝගෝනි ලලිත් මම ආරාධනා කරන්න කැමතියි දරුතර ස්වාමීන් වහන්සේට මේ අද පැහැදිලි ලලිතන්ත මහත්මයා විසින් පැහැදිලි කරපු සම්පූර්ණ කාරණය සංක්ෂිප්ත වශයෙන් පොඩ්ඩක් කරලා අපිට මතක් කරලා දෙන්න පුළන්ද කියලා ආදරණ ගන්න කැමතියි. මම හිතන්නේ
ලලිත් ඉතාම සංක්ෂිප්ත යකට මේක ඉතිරිනේ තම යමුරු බොහෝ දෙකනවා මේ කියන සාමාන්‍යයෙන් මනසට ඇත්තෙන හැටිට තාම
හතරෙන් අපි ඉක්මවලා තියෙන්න ඕනේ. දැන් අපි ආකාශය අනන්තයි කියන තත්ත්වයේ කෙනෙක් ඉන්නවද? ආකාශය අනන්තයි කියන සංඥාව එක සංඥාවක් විතරයි එයාට තියෙන්නේ. බැරි වෙලාවත් එයාට මේ රූපය සම්බන්ධයෙන් සංඥාවක් ඇති වෙනවා නම් එයා ඒකෙන් පිරිහෙනවා. රූපය සම්බන්ධයෙන් සංඥාවක් ඇති වෙච්ච ගමන් ඒ තලයෙන් පිරිහිලා ඒ පුද්ගලයා මේ එක හතරෙනි ධ්‍යාන තලයට වැටෙනවා. ඒ කියන්නේ රූපේ සහිතව සිතන්න පුළුවන් ඒ ධ්‍යාන තලයට. එතකොට මෙතෙන්දී හොඳටම පැහැදිලි මේ රූපය ගැන මෙනෙහි කිරීමක් අපි කොහෙත්ම නැහැ. ඒ කියන්නේ ආපෝ තේජෝ වායු පඨවි කියන ධාතු හතරෙන් හැදිච්ච කිසියම් දෙයක් ගැන මෙනෙහි කිරීමක් අපිට මේ ආකාශය අනන්තයි කියන தත්ත්වයේ පවත්වනකොට තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ දේවල් වලට යෙමුනොත් අපි පහළට වැටෙනවා. එතකොට විඥානය අනන්තයි කියලා කියනකොට එතනින් උත්හාට ගිහිල්ලා තියෙන්නේ මෙතන නැහැ මේ රූපේ කියන එකේ හැඟීමක් කියන එක නැහැ. පෙර අනන්තය කියන සංකල්පය යම් ආකාරයකට භාවිතා කිරීමක් තියෙනවා. ඒ කියන්නේ අපි බැලුවටින් අර අනන්තයි කියලා අපි ආකාශය අපිට බලන්න බලන්න ඈතට යන්න යන්න ඒ කියන්නේ තරු නැති ග්‍රහලෝක නැති ඒ තත්ත්වයට දිගට තමන්ගේ මනස පවත්වාගෙන යනවා. මෙතන මුගාක්ම මේ පවතින්නේ ඔය අනන්තයි කියන එකටත් වැඩිය මේ උපේක්ඛාව කියන එක තමයි පවතින්නේ. මේ උපේක්ඛාව නම් වන්න පුළුවන්කම නමමල පවත්වා ගන්න පුළුවන්කම කියන එක අර රූපයන් ගැන මෙනෙහි නොකර ආකාශය ගැන මෙනෙහි නොකර මේක අනන්තව පවත්වා ගන්න පුළුවන්කම තමයි මේ විඥානෝ අනන්තෝ කියලා කියන්නේ. නැතු මේ විඥානේ මේ අනන්ත වෙලා තියෙනවා කියන එක නෙමෙයි. විඥානේ ඒ විදිහට පවත්වන්න ආධාර වුණේ මේ වේදනාව. ඒ වේදනාව කියන එක අපිට උපේක්ඛාව නොකැඩී මෙහෙම දිගට පවත්වන්න පුළුවන්කමයි තියෙන්නේ. තර මෙහෙම පවත්වාගෙන ඉන්න අවස්ථාවේදී මේ රූපේ කියන එකක් ඇති වෙන්නේ නැහැ. රූපේ කියන එක ඇති වෙනවා නම් එයා වැටෙනවා. උදාහරණයක් වශයෙන් මේ පුද්ගලයා ආකාශය අනන්තයි කියලා හිතනද ආකාශය අනන්තයි කියලා හිතච්ච ගමන් මෙයා ඒ 6 වෙනි ධානවලින් පහළට වැටෙනවා 5 වෙනි ධානතලයට. මේ විදිහට ඒක මාරු වෙලා යන්නේ. ඒක ඒ නිසා මේ රූපේ සම්බන්ධයෙන් මොකක්වත් මෙතන හැඟීමක් නැහැ. දැන් මේක තවත් පැහැදිලි වෙනවා මේ 7 වෙනි ධානතලයට ගියාම එතෙන්දී මුක්ක්වත්ම නැති කියලායි තමන්ගේ මනසේ තියෙන්නේ. කියන්නේ මේ කිසියම් දෙයක් මේ ශුන්‍යභාවය තමයි මෙතෙන්දී සම්පූර්ණයෙන්ම පවත්වන්නේ. ඒ ශුන්‍යභාවය මේ විදිහට පවත්නකොට ඒ කියන්නේ මමයේ මගියේ කියලා ගන්න දෙයක් කිසියම් දෙයක් මෙතන නැහැ. මේ මමයේ මගියේ කියන දේවල් වලින් ඇතිවෙච්ච දෙයක්වත් නැtei කියන එක තමයි මේ දෙවෙනි කාරණේ මෙතෙන්ට ගැලපෙන මේ ගන්න පුළුවන් උපකාර වෙන. ඒ අවස්ථාවේදීත් මේ කිසියම් දෙයක් ගැන මමේ මගේ කියලා දෙයක් ඇති වෙනවද? ඒ කියන්නේ අල්මක් ඇති වෙනවද? ඒකෙන් පහළට වැටෙනවා. මොකක්වත්ම නැති කියන தත්ත්වය, ඒ කියන්නේ මනස සම්පූර්ණයෙන්ම මේ සියල්ලන්ගෙන්ම අයින් කිරීමක් තියෙනවා. අයින් කිරීම හේතු කොටගෙන තමයි අර සංඥාවක් විතරක් පවතිනවා. ඒකෙදි පවතින සංඥාවක්. ඒ සංඥාව තමයි මොකක්වත්ම නැති කියන එක සංඥාවක් පවතිනවා. ඉතින් මේ සංඥාවට අකමැති වෙලා තමයි මේ පුද්ගලයා මේ සංඥාවක් මට එපාය කියන එක හිතලා තමයි අර නිව සංඥා නා සංඥාවට ගෙන එකට යන්නේ. එතකොට දැන් මෙතන මේ විඥානය අනන්තයි කියනකොට රූපයක් ගැන හිතන්න එපා. රූපය ගැන කල්පනාවක් තියාගන්න එපා. එහෙම කළොත් මේකේ ඒ කියන්නේ තමන් පහළට වැටෙනවා. තෙරුවන් සරණයි.
Sydney about Dr. Amthunga. හරි දැන් අර කිසිම මෙතන අල්ලන්න කිසිම දෙයක් නැහැ කියලා ඒ විදිහට දැනීම ලැබෙනකොට ඒ කියන්නේ මේ ආකාශ අනන්තය ගැන එතන ගැන පොඩ්ඩක් කතා කරන්නේ ඒ කියන්නේ දැන් ඔබ කියන හැටියට විඥානේ විතර ධාතු හතර හැටියට දැක්ක ඊට කලින් ඊට පස්සේ තමයි අරහත් අතන දැක්කේ. ඉතින් එතකොට ඒ ඉතන අනන්තය මෙතන අල්ලන දෙයක් නැහැ කියලා ඒ දැනීමමද විඥානය අනන්තය කියලා කියලා ඔබ දැන් කිව්වේ මේ පොඩි අපව ඒක ගැන සීමා කරන්නේ ඕම්පින්.
ඔව් දැන් අපි ආකාශාන්‍ය ආකාශය අනන්තයි කියන තැනකට ඒ පුද්ගලයා ගියේ මේ ආකාශය අනන්තයි කියන කී මේ ආකාශ ධාතුවේ තියෙන විඥා මේ නිර්වාණීය ගුණ 10ක්. ඒ කියන්නේ හොරෙකුට ගන්න බෑ අර පක්ෂීන් පියාඹනවා වගේ ඒ වගේ ගොඩාක් එතන මේ ගුණයන් තියෙනවා. නජායති නජීයති නමීයති නච්චවති කියලා වම් පාලි භාෂාවෙන් උදාහම් වෙනවා. මේ தත්ත්වය තමයි මෙතන ඒක හොඳයි කියලා තේරුම් අරගෙන තමයි මේ தත්ත්වයට ආකාශය අනන්තයි කියන එකට ඒක ගිහිලා යා ඉන්නේ. ඒතකොට මේ ආකාශය අනන්තය ගිහිලා ඉන්නකොට එයාට දැනෙන වේදනාවක් කියන එක. ඒතකොට දැන් මේ වේදනාව දැන් අනන්තෝ මේක අරක පවත්නකොට මෙතන දැන් වේදනාව එයා මතුවෙලා ඒ වේදනාවට විතරක් මනස යොමු කරගෙන එයා මේ සිතුවිල පරම්පරාව පවත්වන්න පුළුවන් වෙනවා. ඒකේ මේ නොකැදී වෙන දෙයකට අරමුණකට යන්නේ නැතුව. අන්න එතෙන්දී ඒ විදිහට තමයි විඥානීය අනන්තයි කියන එකට යන්නේ. ඒකට දැන් අර අත්හැරියයි කියන එකෙන් කියන්නේ දැන් මුලින් අතහැරී රූපය අතහැරලා එතන තිබෙන නානත් සංඥා උපේක්ඛාවක් කියන එක. ඒ කියන්නේ රූපයක් ගැන ගත්තොතින් උපේක්ඛාවක් තියෙනවා. ශබ්දයක් ගැන ගත්තොතින් උපේක්ඛාවක් තියෙනවා. ගන්ධය ගැන උපේක්ඛාවක් තියෙනවා. මේ විදිහට අපි හිතමු ආයතන පහේ පස්සාකාර වූ මේ සියලු දේ ගැන උපේක්ඛාවක් කෙනෙකුට තියෙනවා. මේ උපේක්ඛාවෙන් අයින් වෙලා මේ පුද්ගලයා මේ ඒක සංඥා උපේක්ඛාවට යනවා. ඒක තමයි මේ ආකාසෝ අනන්තෝ කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ පෙන්නනවා මේක අරකට වඩා බොහොම උතුම්. එතකොට ඒකට යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට එතෙන්දී තියෙන්නේ අර ඒක සංඥාවක් විතරයි. එතෙන්දී අල්ලගෙන තියෙන්නේ අර ආකාසය අනන්තයි කියන. දැන් බලන්න මේ ආකාශයේ රූපය අතර වෙන බවුන්ඩරි එකක් තියෙනවා. අර මේ බවුන්ඩරි එක ඉක්මවා යන්නේ තමයි මේ ආකාශය අනන්තයි කියන එක පවතින්නේ. එහෙම ගිහිල්ලා ඉන්නකොට ඇතිවෙච්ච තත්ත්වය තමයි අර වේදනාව කියන එක පවතින්නේ. එතකොට දැන් මට ආධාරයක් නැතුව, ඒ කියන්නේ ආකාශයේ කියන දේ ගැන හැඟීමක් සංඥාවක් නැතුව අර ඊ කියන වේදනාවම පවත්වන්න පුළුවන්කම තියෙනවා. තරේ කියන වේදනාව මට පවත්න්න පුළුවන් නම් ආකාශයක් ගැන කිසිම හැඟීමක් නැතුව එතෙන්දි මට පුළුවන් විඥානය අනන්තයි කියන එක යන්න. හැබැයි මගේ වේදනාව කෙරෙහි මගේ අරමුණ තියෙනවා. ඒ කියන්නේ මේ සියුම් වූ බොහෝම සියුම් වූ වේදනාවක් එක. ඒ සියුම් වූ වේදනාව පවත්වාගෙන මේ තමන්ට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒකට මීට වඩා ඉතින් මේක පැහැදිලි කරන්න අමාරුයි. ඒක තමන්ම ගිහිල්ලා බලන්නම ඕනේ. ඉතින් මේ தත්ත්වය පෙරවන් සරණයි.
බොහොම
පින්
අපේ රණතුංග තේරුණා. පෙරවන් සරණයි. තව කාටයි ප්‍රශ්න? ඔව්. තත්වන්ත මම මේ චිත්‍ර රාජපක්ෂ කතා කරන්නේ මම හිතයි බද රාජ්‍යතුමාන්සේ දේශනා කරපු ධර්මය ඔක්කොම මේ මහණ අමාරු තරමට මේ ඒක සත්‍යයකට ඇවිල්ලා තියෙන කියලා මට හිතෙනවා. යම් කිසි කෙනෙක් ඩොක්ටර් තුමිය හරි මට සමුනාන්සල හරි පහළල දෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් දැන් මෙතන අපි මුල ඉඳන් බැලුවකින් අර දැන ස්වභාවයේ කෙනෙකුට එන චිත්ත ස්වභාවයන් ගැන ඇවිල්ලා ඊළඟට අවසානයේදී අර විඥානයේ පවතින ස්ථාන එන්න නැත්නම් ඉතිහාස ගැන කතා කරනකොට ඒ ඉඳලා ඊළඟට ස්ථාන මට්ටමින් ඉහළම ධානයට ගියා. අවසානයේදී වුණ මේ සංකීර්ණ ඒ තර්කයක පංච උපාදානස්කන්ධය හේතු ප්‍රත්‍යයෙන් ඇතිවිලා නැතිවිලා යන දේ කියන එක අවබෝධ නොවුනොත් යම් කිසි කෙනෙකුට ওই ත්‍ස්තයකට මේ පවය පිටදෙම පවතිනවා කියන එක තේරුම් ගත්තොත් ඒක හරියට එහෙම නැත්නම් ඒකේ අමාරුයි. ඉතින් වැටෙන්නකින් ඉස්සරහට ගිහින් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඔය ඒ කියපොදේ හරි ඒ කියපොදේ ඉතින් මේ සූත්‍ර දේශනාව කියන දේ තමයි ඉතින් මෙතන පැහැදිලි කරේ. ඒ කියන දේ අපි තථාගතයන් වහන්සේ පෙන්වන්න හදන්නෙත් ඒ දේ තමයි. කියන්නේ අපි මුලින් මේ අපිට මේ මුලින්ම තියෙන ප්‍රශ්නිය තමයි මේ අපිට ජරා මරණ දෙක ඇති වෙලා තියෙනවා. හරි විශාලම රෝගයක්. ඉතින් කෙනෙක් කල්පනා කරන්න ගන්නවා නම් මොකද මට මේ ජරා මරණ ඇති වෙන්නේ කියලා ඒ පුද්ගලයාට පේනවා. මේ ජාතිය ඇතිවීමෙන් තමයි මේ ජරා මරණ ඇති වෙන්නේ. ඉපදුනේ නැත්තම් ඕක නිකන් එකපාරටම නිකන් සරලව හිතන්න එපා. හොඳට හිතලා බලන්න ඉපදුනේ නැත්තම් මේ වගේ දෙකක් තියෙනවද කියලා. ඉතින් මෙතන ඉඳන් බලාගෙන ගියාම ඔක දිගින් දිගටම ගිහිල්ලා තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ අවිද්‍යාව නිසායි මේ දේ ඇතිවෙන්නේ කියලා. මෙතන මේ අවිද්‍යාව කියන එක ඉතින් කලින් භවයේදී විච්ච මෝහය තමයි මේ අවිද්‍යාවල ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ සංස්කාරයන් කරන්නේ. ඉතින් මේ සංස්කාරයන් කරගෙන අපි දිගින් දිගටම මේක පවත්වාගෙන යනවා. ඉතින් මේ කරන සංස්කාරයේදී ඉතින් මේ මම කියන එකක් අපි හදා ගන්නවා. මේ මගේ කියලා එකක් හදා ගන්නවා. ඉතින් මේ විදිහට මේ කාමයේ අභ්‍යන්තරවයි කාමයේ බාහිරවයි යෙදවලා මේකෙන් පවත්වාගෙන ජීවත් වෙන ජීවිතයක් තමයි මේක තියෙන්නේ. ඉතින් මේ ආකාරයට තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ මොන ආකාරයට බැදුවත් මේක නිකන් මේ පිස්සුවක් තමයි අපි මේ හදාගෙන තියෙන්නේ. මේ අදිවචන ටිකක් හදාගෙන තියෙනවා. මේ මෙහෙමයි මෙහෙමයි කියනවා, මමයි කියනවා, අර නමින් කියනවා, මේ නමින් කියනවා, ස්ත්‍රී කියනවා, පුරුෂ කියනවා. ඉතින් මේ විකාරයක් හදාගෙන ඉන්නවා. හැබැයි හැමෝටම අර ජරා මරණ කියන අර දුක්ඛය කියන එක තියෙනවා. ඉතින් යන්න පුළුවන් නම් කෙනෙක් කල්පනා කරනවා නම් යන්න පුළුවන් නම් මේ යන්න පුළුවන් තැන තියෙන්නේ ඔන්න 7යි 82යි 9යි. ඉතින් ඔය කොයි එකට ගියත් අන්තිමට ඒ පුද්ගලයා මේකේ සමුදයස්තංග මෙහෙම දන්නවනම් ආස්වාදී ආදීන නිස්සන්නේ කියන එක පහ දන්නවනම් මෙයා කල්පනා කරනවා මේ මේ මොන කේමල්ලද මේක මේක කියලා. මේ මිනිස්සුන් හිතා ගන්න අමාරු වෙලා තියෙන්නේ මේ මේවට ඉතාමත් නික්මනින් මේක භවයක් තුළදී මේ කෙනෙකුට ගිහිල්ලා බලන්න බැරි කම. දැන් අපි බලන්න මේ වයසදී මේ කට්ටිය වෙනවත් වෙන්න පුළුවන්. ඔය ගමන් යනවනේ. දැන් මේ එක රටකින් නම් තව රටක් බලන්න යනවා. තව රටකින් නම් තව රටක් බලන්න යනවා. මොකද ඔය තැන් වල කලින් ගියායි කියලා මතකයක්වත් නැහැ, දන්නේත් නැහැ. ඉතින් ඒක නිසා මේ ගිහිල්ලා බලන්න හදනවා මේක මෙහෙමයි කියලා. තථාගතයන් වහන්සේ කියනවා මේ එකම භවයේ ඉඳගෙන මේ ඔක්කොම ටික ගිහිල්ලා බලන්න. ඔයාගේ මේ එක පොඩි පොඩි ට්‍රිප් එකක් විතරන්නේ මේ. මේ එකින් එක ගිහිල්ලා බලන්න මේ ලෝකේ මිනිස්සුන්ට යන්න පුළුවන් මෙච්චරයි තියෙන්නේ. මේ යන්න පුළුවන් හැම එකම මේ මෙතන ඉඳගෙනම තමන්ට පුළුවන්කම තියෙනවා. ඒ ධානයෙන් ගිහිල්ලා මේ යන්න පුළුවන් ඔක්කොම දේවල් ටික ගිහිල්ලා බලන්න. දැන් ඔය ගමනක් ගිය පුද්ගලයා යන්නේ ඉස්සෙල්ලා බොහොම ලෑස්ති වෙලා ඉතින් බෑග් එකකුත් හදාගෙන ගිහිල්ලා ඉවරලා ඉතින් ගිහිල්ලා බලලා ඇවිල්ලා ආවට පස්සේ කල්පනා කරලා බලන්න මොකද්ද බැලුවේ කියලා. බැලුවාට පස්සේ තේරෙනවා අර ඉස්සෙල්ලා ලොකුවට ආසාවක් තිබුණා මේ අනේ මිනිස්සු කය ආරුණා කියෝනේ හින්දා මේක බොහොම හොඳයි ලස්සනයි කියලා ගිහිල්ලා බලනවා. අනේ මේක ඇති එහෙම බලක් නැහැ කියන ඇඟීම තියෙනවා. අන්නේ ඒ වගේ තමයි මේ ධානයෙන් ධානයට ධානයෙන් ධානයට ගිහිල්ලා ඉවයි එක්ස්පීරියන්ස් එක ඔක්කොම ගත්තට පස්සේ මනුස්සයාට හිතෙනවා මොකද්ද මේ අන්තිමට මේ ඔක්කොම දේවල් මේ සකස් කරන දෙයක් විතරයි. මෙහෙම කියලා කල්පනා කරලා මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා අර විමුක්තිය බලන්න තථාගතයන් වහන්සේ අන්තිමට කියන්නේ මේ අට දිසාවට මේ විදිහට බොහොම වේගෙන් මේ පුද්ගලයාට යන්න පුළුවන් එකකින් පටන් අරගෙන පළවෙනි විමුක්තිය, දෙවෙනි විමුක්තිය, තුන්වෙනි විමුක්තිය ඔය විදිහට ගිහින් ගිහින් මේ අන්තිමට මේ සංඥා වේදනා නිරෝධයටත් ගිහිල්ලා ආපහු වේගෙනුත් ඇවිල්ලා ආපහු අර ඔය ඕනම තැනකින් එළියට එන්නත් පුළුවන්, ඕන තැනකට ඇතුල් වෙන්නත් පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. බැලුවාම අර අපි මේ මිනිස්සු මේ ට්‍රිප් එකක් යනවායි කියලා යන ගමන ටික ඔක්කොම ටික තථාගතයන් වහන්සේ මේ එකම භවයේ ඉඳගෙන ගිහිල්ලා පෙන්නනවා. මේ යන්නේ මොකද? දන්නේ නැතිකම හින්දා, මෝඩකම නිසා ගිහිල්ලා හිතනවා, කල්පනා කරලා අනේ අතෙන්ට ගිහුවොත් මට මීට වඩා හොඳ සැපක් හම්බ වෙයි කියලා. අර ගියන්න පුළුවන් පුද්ගලයාට පේනවා මේක ඇති කිහිම මලක් නැහැ, මේක යන තැන අරකට වඩා මේක හොඳයි, මේකට වඩා ඒක හොඳයි තමයි මේ ඔක්කොම. හැබැයි අන්තිමට අනිත්‍යයි කියන එක මේ පුද්ගලයාට පේනවා. මේක අනිත්‍යයි කියලා තීරුම් ගත්තට පස්සේ ඒ අනිත්‍ය හැදෙන හැටි දන්නවනම්, ඒ කියන්නේ සමුදියත් අස්තංගමයක් දන්නවනම් එයා අනිත්‍ය හැදෙන හැටි දන්නවා. ඒක එහෙම දන්නවනම් මේක වැඩක් නැති කියන එක තීරුම් අරගෙන තමයි අර නිබ්බිදාය, විරාගාය, නිරෝධාය පටිපන්නෝ හොති කියන්නේ ඉතින් ඊයර විමුක්තිය ඇති වෙලා මේකෙන් අයින් වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? මේ ඉන්නකම් මමංකාරයේ හදමින් මේකට වඩා මේක හොඳයි කියලා ඉතින් මේක අල්ලගෙන ඒකේ ඉන්නවා. ඉතින් අර ඒකේ පුදේ හරියට පංච උපාදානස්කන්ධය සම්පූර්ණයෙන්ම මේක තේරුම් අරගෙන ගැනීමෙන් තමයි මේ අයින් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කතමාච වික්කවේ අභිඤ්ඤා, අපි දැනගත යුතු මොකද්ද විශේෂයෙන් දැනගත යුතු දේ කියලා, ඒක තමයි මේ පංච උපාදානස්කන්ධය. තේරුම් ගන්න
දත්තර අනුතුම්ද ආකාරයේ මේ සූත්‍ර විස්තර කිරීමේ මූලික පදනමක් එහෙම නැත්නම් මේ සූත්‍රයේ ඒ ආකාරයෙන් විස්තරන්නට ප්‍රධාන හේතුව වෙන්නේ ආනන්ද සම්බුදු උපකරණ බලන්නේමයි. ඔබ ආනන්ද සම්බුදු දක්වන්නේ ස්වාමීන් වහන්සේ මේ පත්තෝපාදයේ බොහොම ගැඹිරයි ගැඹිර ධර්මයක්. නමුත් ඒක බොහොම තකතරි විදිහට මට හැදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතනදී ඒ විදිහෙන් සරල විදිහට පහසු විදිහට මේක හිතන්නේ පාරක ගැඹිර කියලා වගේම ගැඹිර තේරුමක් ඇති. හැබැයි තමයි අන්තිම ධර්මයක් කියන එක පැහැදිලි කරගන්න තමයි මේ සූත්‍රයෙන් සලකන්නේ. දැන් අපි පොළ කෙනෙකුට මේ වගේ අදහස් එන්න පුළුවන්. මොකද අපට තේරෙන මතු පිට කොටක විතර බැලුවා. දැන් සතරාසුගේ පැහැදිලි කළා වගේ ජරා මරණ ඇතුළේ මොකක් නිසාද කියලා අහුවහම මේ උපන්න නිසායි කියලා කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් කිව්වොත් කියන්න තරම් දෙයක් තියෙන පොදුනේ නැත්තම් දෙක අමුතු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. උපන් නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මොන සරල දෙයක් නේ කියලා එකපාරට අපිට හිතෙන්න. නමුත් මේ සරල දේ වගේ වෙනුනත් ජගුරුට ගැඹුරට යනකොට ඉතින් තුන ඉතාල ගැඹුරු ගැඹුරු සූක්ෂම හේතුඵල සම්බන්ධතාවයක් තියෙන්නේ. ඒක තමයි සමස්තයෙන් අපි මේ ඉන්නතකට ඉඳලා විද්‍යාවේ ගෙන යා හැකි පාරම සූක්ෂම තැන දක්වා සමස්තයෙන් සමස්තයෙන් අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දෙන්නන්න උත්සාහය කළොය හැමතැනකම තියෙන්නේ මේ පැතිල ප්‍රොම්පාකට. නමුත් ඒ සූක්ෂම තැන් වලට යනකොට අපිට මේ ජරා මරණ වගේ පැහැදිලිවම ඇහැට පේන ලෝක සම්මුතියට අහු වෙන්න අර පණවාගත්තු බේගල්ලට ඒ නිලම් ගැඹුරට හසු වෙන ස්වභාවයක් නෙමෙයි තා ගැඹුරට යනකොට තියෙන්නේ. නමුත් ඒ ගැඹුරු තත්ත්වයට ඒ ආත්මීය වශයෙන් ගත හැකි තා සූක්ෂම තත්ත්වයට ගියාම එතකොට මේ විඥානීය න්‍යායෙහි ඉසලම ධ්‍යාන තත්ත්වයට අප සමාපත්තිය දක්වා ගියාම එතන පවතින්නේ මේ උපාදාන වශයෙන් අපි ඇති කරගන්න මේ පිටිකෝප උපන්න ප්‍රභාවයේයි කියන සමස්තයෙන් කතායත් යන ලෝකිත සූක්ෂම විදිහට පියවරෙන් පියවර ඉදිරියට පැහැදිලි කරන්නේ. ඉතින් මම හිතන්නේ දැන් අපිට මේ ගැඹුරට යන්න ආරම්භක තැන ඉඳලා. ඒ කියන්නේ ජරා මරණ වලට කොහොමද ජාතිය හේතු දී කියලා කියද්දීක පරම විදිකෙන් තේරුම් ගන්න ගැඹුරට යන්න ගිය අපිට ටිකක් අමාරුයි කියලා. ඒක ඔබට ජරාපිය මේකට හේතුනේ කියන එක වඩා ගැඹුරින් ඒක හැම පැත්තක්ම ඔබට රේතනේ තේරුම් ගනිමින් ටික ටික එහාට ගිය මේ සූත්‍රයේ තියෙන ඉදිරි කරුණු ටික ටික සකස් කරගන්න පහසු වෙනවා. පරිතනය අදුරත් ලැබෙන ප්‍රශ්න නොනේ ඇදී ඉතිරි අමහත් මේ කිව්වා වගේ මේ ධර්ම ගැඹුරින් බොහොම සූක්ෂමයි. ඒ ඒක පාස්ත පවතින ලෝකයේ සම්මත දේවල් කරහා අපට මතුවෙච්ච තරම් තියෙනවා. ඒක මේවා පිළිබඳ ගොඩක් දෙනා හිතලවත් නැහැ. ඒ හිතලවත් නැති දෙයක් සම්බන්ධව ප්‍රශ්න මතු කරනවා කියන එක පහසු කරන දෙයක් නෙමෙයි. අතර වෙන ප්‍රශ්න මතු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ ප්‍රශ්න මතු වෙන නම් ඒක පොඩ්ඩක් අපේ මනස විහිදෙන්න නම් අර ප්‍රාථමික කාරණේ ඉඳලා අනුක්‍රමෙන් කොහොමද අපේ විඥානයන් සුක්ෂම කරට යන්නේ කියලා අනු පිළිවෙලින් අපි ටික ටික තේරුම් ගන්න උත්සාහ කළොත් ටික ටික මේ කියන ගැඹුරු ධර්මය වටහා ගන්න පුළුවන් විහිපකට වෙයි කියන පිහිටක් කිරීමක් මේ කරන්න
අපට
පුළුවන්. ඒක තමයි ප්‍රශ්න තියෙනවද?
ඔව් ඒක පොර ඔව් ඒ අරෝග්‍ය මාතෘකාව කතා කරා.
ආහාර ගන්න මාතෘකාව ගැන ප්‍රශ්නයක් අහන්න මම ඇත්තට මේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් මේක සාකච්ඡාවේ කලින් පෙර තමයි මට අහන්න ලැබුණේ මොකද හරියට සම්පූර්ණයෙන්ම සාකච්ඡාව අහන්න ලැබුණේ නැහැ. ඉතින් මම භාවනා කරන යනකොට මම සාමාන්‍යයෙන් මට හිතෙනවා මට රූප වේදනා සංකාර විඥානය ඇතිවීම නැතිවීම කියන தත්ත්වය සමහර අවස්ථාවල බලා ගන්න හැකියාව ලැබෙනවා. නමුත් හැම කිස්සෙම නෙවෙයි ඒක අර සමාධියෙන් ඉඳලා දර්ශනාවට යන සමහර අවස්ථාවල විඥානයේ අනිත්‍ය දුක්ඛනාත්ම භාවය පෙනෙන්න පටන් ගන්නවා. මම ඉන්නේ කොයි අවස්ථාව වගේද මම ඊළඟට කරන්න ඕනේ මොනවද දෙයක්ද කියලා තමයි මට දැනගන්න.
කොහොමගාම අපි කරන්න ඕනේ මෙතෙන්දි මේ සම්දේ අස්තංගමී කියන එක දීර්ඝ වශයෙන් බලන්න ඕනේ. පංච උපාදානස්කන්ධේ භාවනාව කරනවා නම් පංච උපාදානස්කන්ධේ සමුදයත් අස්තංගමයක් අපි බොහෝම මහන්සියලා බලන්න ඕනේ දෙයක්. දැන් සමුදේ කියන එක කෙනෙක් හිතනවා නම් මට වැටහෙනවා මේක බොහොම පහසුයි කියන එක. ඒක තේරුමක් නෑ බැලුවාම. ඒ කියන්නේ හොඳටම වැටහෙනවා නම් මේ දේ අල්ලගන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඇත්තෙන්ම කියනවනේ දුක්ඛය කියන සංඥාව හොඳට ඇති කරගෙන තමයි මේ දේ භාවනාව කරන්න ඕනේ. ඒ කියන්නේ දුක්ඛය කියන එක ඒක තමයි ආරෂ්ඨාංග මාර්ග භාවනාව ඉතාමද සුදුසු වෙන්නේ. කෙනෙක් මේ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධි දුකයි මේ විදිහට බලලා හොඳට බලලා ඉවරලා භාවනාවට මෙදෙනවා නම් එතෙන්දි මේ දුක්ඛස්කන්ධය කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එකයි අපි බලන්නේ. එතෙන්දි බලනවා අපි මේ රූපස්කන්ධය කියන එක දැන් මාගේ මෙහි තියෙනවා. මේ රූපයෙන් මට මහා විශාල වූ කරදරයක් තියෙනවා. විශාල වූ දුකක් තියෙනවා. නිකන් කෙටියෙන් බැලුවොත් කෙනෙකුට පේනවා මේකට කවන්න ඕනි, පොවන්න ඕනි, නාවන්න ඕනි, නිදි කරවන්න ඕනි, එහාට පෙරලන්න ඕනි, මෙහාට පෙරලන්න ඕනි. ඉතින් මේකට කවන්න කොච්චර සල්ලි හොයන්න ඕනිද ආදී වශයෙන් කෙනෙකුට පේනවා මේ කොයි තරම් දුක්ඛස්කන්ධයක් මේකේ තියෙනවා. මේකේ ලෙඩ රෝග ප්‍රමාණය ඔය විදිහට බලනවා. ඉතින් මෙහෙම දුක්ඛක් කියන එක කෙනෙකුට හොඳට වැටහෙනවා නම් මේ මරණය කියන එකත් හොඳට වැටහෙනවා නම් ඒ පුද්ගලයා මේ බලනවා මේ සමුදය අස්තංගමී කියන එක බලනවා. කොහොමද සමුදය අස්තංගමී බලන්නේ? අර සමාධි භාවනා සූත්‍රයේ පතාගතන් වහන්සේ දේශනා කරනවා අපි මේ රූපයේ ඇතිවීම කොහොමද කියන එක. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහේම ඇතිවීම කියන එක කොහොමද? කොහොමද ඇති වෙන්නේ? මේ රූපේ සතුට සොයන ප්‍රකාශ කරන පිළි අරගෙන තබාගෙන ඉන්න රූපේ අභිනන්දති, අභිවදති, අජෝසාය තිට්ඨති කියන එක. මේක අපි මහන්සියලා බලනවා මෙහෙම දෙයක් මම කරනවද කියලා. නිකන් කපාටෝ පිළිගන්න එපා. මේ අපි පළක් කාලවට පේනවා මෙන්න මේ ලොකු දේවල් එහෙම ගත්තාම නම් ඕ මම මේකට මෙහෙම කරනවා කියලා. පළක් කාලවට සියුම් දේවල් පේන්නේ නැහැ. අපි මේ හැම දෙයක්ම මේ විදිහට කරනවා කියන එක තාත්තේ තමන්ගේ මනස යන්නට ඕනේ. මේක විපුල බවට පත් වෙන්න ඕනේ. මෙතෙන්දි මෙහෙම බලනකොට අපි හිතමු මුලින් ආරම්භයේදී එක්කෙනෙක් එක උදාහරණයක් දෙකක් අරගෙන බලනවා තමන්ගේ මේ ශරීරය දැන් මේක තමයි මගේ තියෙන ප්‍රශ්නේ. මේක තමයි දුක්ඛස්කන්ධය. මේක මම හදාගත්තේ කොහොමද? එතකොට මේකෙන් සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා කියන එක කරනවද කියන එක කල්පනා කරන්න. මම අතීතයේ කරලා මේක වෙන්නේ නැත්තේ අද. මේ අදත් මම මේක කරනවද කියන එක හොඳට සිහියෙන් තෝ මෙනෙහි කරලා බලන්න. මෙහෙම බලනකොට ඉතින් තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ රූපයේ සතුටම අපි සතුට සෙව්වහම ලැබෙනවා. මේ රූපයේ සතුට තමයි උපාදාන වෙන්නේ. යා රූපේ නන්දි තද උපාදාන. උපාදාන පත්‍ය භව භවී කියලා කියන්නේ අර තණ්හාව තමා තුළ පවතිනවා. මේකේ අල්ලගත්ත දේ මේ විදිහට තමා තුළ මේක පවතිනවා. ඒතර භව පත්‍ය යාති මේක හේතු කොටගෙන මේ උපදීම කියන එක ඇති වෙනවා. මේ උපදීමත් එක්ක මේ රූපස්කන්ධය කියන එක පහළ වෙනවා. ඇත්තම කියනවා මේ දුක්ඛස්කන්ධයම තමයි පහළ වෙන්නේ. මේක මෙහෙමද කියලා තමන්ගේ මනසෙන් බොහොම පරිස්සමින් මේ විමසලා බලනවා. ඉතින් එකට විමසලා බලනවා. ඉතින් මේක විමසනවා කියලා කියන්නේ මේක විමසනකොට තමන්ට පෙනෙන්නේ තමන් දන්නේම නැතුව මේ ආර්යස්ථා මේ පටිච්චසමුප්පාදය හරහා තමන්ගේ ගමන් කරනවායි කියලා. මේ පටිච්චසමුප්පාදය මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු පටිච්චසමුප්පාදය නෙමෙයි. මේක මේ පුද්ගලයාගේ මේ උදාහරණ ඇතිව මේ සමාධීන්තෝ ගමන් කරනකොට මෙයා හරියට මේ කැලෑවක් කපාගෙන යනවා වගේ මේ සමාධිය හේතු කොටගෙන මේ පුද්ගලයා මේ එකින් එකට මේ කොටස් වශයෙන් යනවා. මෙතෙන්දි මේ පුද්ගලයාගේ ගමන් කෙරෙන්නේ නැහැ. ඇත්තෙන්ම කියනවා නම් මේ පටිච්චසමුප්පාදේ මේ උඩ කොටසට යමන් කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් සංස්කාර වෙනවා කියන කොටස හරියට මේ පුද්ගලයා තාම දන්නේ නැහැ. මේ පුද්ගලයාගේ වැඩිම වශයෙන් යන්නේ මේ ආයතන 6 තියෙනවනේ. අන්න ඒ කෙරවලට විතරයි යන්නේ. මෙයා ආයතන 6 නිසා මේ ස්පර්ශ වෙනවයි අනේ හැඟීම වෙනකන් යනවා. මේක උඩටත් යනවා පහළටත් යනවා. ඒ කියන්නේ මෙතනින් උඩට නෙමෙයි මම කියන්නේ ආයතන 6 ඉඳන් මේ පහළට යනවා. ওই පහළට යනකොට මේක යම් කිසි අවස්ථාවක මේ පුරුක් එක එක යම් යම් ප්‍රමාණයට තේරෙන්න ගත්තාම මේක මේ එක පුරුකක් තියෙනවා මේ භවපච්චය ಜಾති කියන එක. මේ පුරුක ගැන හොඳ අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි හුඟක්ම වාසනාවන්ත දවස් වෙන්නේ. ඒ භවපච්චයා ಜಾති කියන தත්ත්වෙට තමන්ගේ මනස එය අවබෝධ වෙනවා නම් අන්න එතෙන්දී බර්ට් තමන්ට ඒක අවබෝධයක් ඇති වෙනවා මේක වෙන දෙයක් නෑ මේ ක්‍රමයට මේ විදිහට සමුදය වෙවීමෙන් මේ ප්‍රකාශ කියන්නේ සතුට සෙවීමෙන් ප්‍රකාශ කිරීමෙන් පිළිඅරගෙන තබා ගැනීමෙන් තමයි මට මෙන්න මේ දේ මේ කරදරේ වෙන්නේ කියන එක ඔන්න තේරුම් ගන්න. ඊළඟට මේ පුද්ගලයා දැන් මොන ප්‍රශ්නයක් දකිනවා. ප්‍රශ්නේ තමයි දුක්ඛය. මේ ප්‍රශ්නේ ඇති වෙන ක්‍රමය මේකයි කියලා දකිනවා. ඊළඟට ප්‍රශ්නේ නිරෝධය තියෙනවා. ඒක තමයි අස්තංගමය. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මම රූපේ කෙනෙක් සතුට සොයන්නේ නැත්තම් ප්‍රකාශ කරන්නේ නැත්තම් පිළිඅරගෙන තබාගෙන ඉන්නේ නැත්තම් ඒ පුද්ගලයාට ඒ රූපයේ සතුට ලැබෙන්නේ නැහැ. එහෙම නේද කියන එක තමන්ගේ සිතින් හිතලා බලන්න. එතකොට මේක හිතනකොට හැබැයි හිතන්න ඕනේ අර මුලින් තමන් ගත්ත අවබෝධයේ සහිතව. ඒ කියන්නේ මට දුකක් තියෙනවා. මේ දුක්ඛස්කන්ධය මේ ක්‍රමයට තමයි මට හැදෙන්නේ. මේ හැදෙන දුක්ඛස්කන්ධය දැන් මම මේ විදිහට නොකිරීමෙන් මට මේ විදිහට නැති වෙනවා කියන හැඟීම. එතකොට මෙතෙන්දී බාහමෙන් ගාම්ම මහන්සියලා බලනවා මම මේක හොයන්නේ නැත්තම් අපි උදාහරණයක් ගමු මේ ටීවී එක කියලා. මේ ටීවී එක ගිහිල්ලා ස්විච් එක ඔන් කරනවා නම් තමයි මට රූපේ. අර ඒක ආපහු අර channel මාරු කර කර තමන්ට කැමති රූපේ එනකම් කරන්නේ ඒක මේ ප්‍රකාශ කර කර කරන්නේ ඒක තමයි හොයනවා තමන් ඒක මේ රූපේ එනකම් ගමන් දානවා. මෙහෙම කරන්නේ නැත්තම් මට මේක වෙන්නේ නැහැ නේද කියන එක බලනවා. ඒ කියන්නේ මට රූප පේන්නේ නැහැ. රූප පේන්නේ නැත්තම් මට ඒක නිසා මේකේ තණ්හාවක් නැහැ. ඔතින් තමයි අර කාමයේ කියන එකේම හරස් වෙන්නේ. කාමයේ තියෙන පුද්ගලයාට කාමයේ හරස් වෙනවා මෙන්න මේ මොහොතේදී. ඉතින් මෙහෙම කරන්නේ නැත්නම් හරි බෝරින් එකක් නේ මේක. මේක කියන්නේ මට දැන් මම පුරුදු වෙලා තියෙන මේ සත්‍යය හැමෝම කරන්නේ මේකයි කියන එක. අර ඒ බෝරින් එකේ ඒක කැපිලා යන්නේ එකම හේතුව තමයි හැබැයි දුකයි කියලා දාගෙනවා නම් මේ කසපහර වදිනවා මම දුක් වෙනවා කියලා දන්නවනම් අන්න එතෙන්දී අර බෝරින් කතාවක් නැහැ. මෙතෙන්දී ගන්න තමන්ට පැන ගන්න පුළුවන් වෙනවා මම මේක කරන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ නැහැ. මේක දැන් ටීවී එකේ ගත්තාම බලන්නකො දැම්මහම තම කෙනෙකුට පේනවා. මම මේ ටීවී බලන උදාහරණ ගන්න මේ පැහැදිලි කරන්න ලේසි නිසා කෙනෙකුට පේනවා මේ ටීවී එක දැම්මයින් පස්සේ ඒක නිසාම මේ රටේ ලෝකේ තැන් තැන් වල අතන වෙඩි තිබ්බා මෙතන මැරුවා අරය මැරුවා මේ ඉතින් තමන්ගේ මනසෙන් මේක හදාදා බලනවා අයියෝ ඒක වැරදි වැඩක් මේක වැරදි මොකටද අපි උදු දුක් වෙන්නේ අන්න ඒ වගේ කෙලින්ම තමන්ට එතනින් අයින් වෙන්න පුළුවන් ඒ එක පැත්තකින් කැපිටේනවා අනිත් පැත්තෙන් ගත්තහම තමන්ට පේනවා මම දැන් මේ සතුට සොයන එක මේකට අල්ලගෙන ඉඳීමෙන් තමයි මම මේ මට මේ තණ්හාවන් යන්නේ. එතකොට මේ තණ්හාව මගේ මේක නැති වෙනවා නම් මේ නිසා මගේ උත්පත්තියක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සතුට සොයන්නේ නැත්නම් ප්‍රකාශ කරන්නේ නැත්නම් පිළිඅරගෙන තබාගෙන ඉන්නේ නැත්නම් ඒක නිසා මට ඇතිවෙනා වූ උපාදානයක් නැහැ. උපාදානයක් නැත්නම් ඒක නිසා මට භවයක් නැහැ. ඒ භවය නැත්නම් මට ජාතියක් නැහැ. ඉතින් මේ දුක්ඛස්කන්ධය සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියන අදහස එනවා. එතකොට මේක මේ එක ටීවී උදාහරණයට අරගෙන විතරක් හරියන්නේ නැහැ. මෙහෙම බලන්න ඕනේ මේ ශරීරය ওই විදිහට දිගින් දිගටම ওই විදිහට බැලුවාම අර දුකයි කියන හැඟීම ඇතුළ අන්න ඒ පුද්ගලයාට මේක එන්නේ එන්නම පේන්න ගන්නවා. එතකොට අර අස්තංගමයේ පැත්තෙන් යනකොට ඔන්න දුක්ඛ නිරෝධයට යනවා. සමුදය බැලුවාම මේ දුක්ඛය ඇති වෙනවයි කියන එක දකිනවා. ඉතින් ওই දෙක තමයි තියෙන්නේ ඒ සඳහා මේ මාර්ගයේ ආර්ය අස්තංග මාර්ගයේ භාවිත කරනවා කියන දේ. එතකොට මේ විදිහට දිගින් දිගටම මේක මහන්සියලා බැලීමෙන් තමයි අර මාර්ගඵලයන් ලැබෙන්නේ. මේ මාර්ගඵලයන් ලැබුණායින් පස්සේ ඉතින් එකපාරට මේ ඉවර වෙන්නේ නැහැ. ඉතින් සෝවාන් ඵලය ලැබුණාම ඉතින් ඊට පස්සේ ඒක භාවිතා කරගෙන තව තවත් ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒකෙන් ඊට පස්සේ සකුදාගාම වෙනවා, අනාගාම වෙනවා. මොමුදින්ද තමයි අවසානයේ ওই විමුක්තිය අපි කතා කරපු විමුක්තියෙන් එහෙම ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට තමයි ඒකමකමින් ගිහිල්ලා. ලොකු වැරද්ද තමයි කෙනෙකුට හිතෙන මේ යම් යම් දේවල් අවබෝධ වුණායි කියන එක. දැන් සෝවාන් ඵලයක් ලැබුණාම කෙනෙක් හිතනවා නම් මට දැන් නම් හරි මං දුක්ඛය දන්නවා මට දුක්ඛය අවබෝධ වෙනවා කියලා ඒක හරි බොරුවක්. ඒ කියන්නේ මේ පාතන් වහන්සේලා එහෙම පෙන්නන්නේ එහෙම බුද්ධලේකට මේ භාගයක්වත් අවබෝධ වෙලා නැtei කියන එකයි. භාගයක්වත් අවබෝධ වෙලා නැතු අපි ස්වභාවය ඒකයි. භාගයක් යාන්තම් ගෑවිච්ච ගමන් කල්පනා කරනවා දැන් හරි මම මේක දන්නවා කියලා. ඒ ආචි අම්මලත් වෙලක් කියලාවට කියන්නේ දුක්ඛේ නම් මට හොඳට තේරෙනවා කියලා. ඒ වයසට ගිහිල්ලා එමුනම් දුක්ඛේ තේරෙන දුක්ඛේ පොඩ්ඩක්වත් තේරෙන්නේ නෑ නේ කියන්නේ. ඒ වගේම තමයි මේ පළවෙනි මාර්ගඵලය ලැබුණාම කෙනෙකුට කල්පනා වෙනවා මේ දැන් මම මේ දුක් කියන දන්නවා කියලා. එතනින් පස්සේ ඒක වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක අවබෝධ වෙලා නැති නිසාම තමයි අපි මේ තාමත් ඉන්නේ කියන එක කල්පනා කරන්න ගත්තනම් මේකම මහන්සියලා පුනුමුණා නැවත බලනවා නම් ඒ බැලීමෙන් තමයි අපිට යන්න පුළුවන්. මේ නිසා අවබෝධ වෙච්ච දේ යම් කිසි ප්‍රමාණයක තියෙනවාද? ඒ අවබෝධ වෙච්ච ප්‍රමාණයට ඒක නංවන්න හැබැයි මේක සම්පූර්ණ නැtei කියන එක කල්පනා කරලා නැවත නැවත උත්සාහ කරලා බලන්න ඒ ධර්මයෙන් ඒ යම් කිසි ප්‍රමාණයක් යම් කිසි දෙයක් භාවනා කිරීමේදී යම් තත්ත්වයකට මනසට ආවද ඒදී තවත් ගොඩාක් මෙතන තියෙනවා මට පොඩ්ඩක් තමයි මේ චන්තන් දැනීමක් විතරයි ඇති වුණේ කියලා හිතලා බලනවා නම් ඔන්න තව තවත් පේනවා. ඊළඟ සරණයි.
මොකක්ද පේනවාටම මට තරක ප්‍රශ්නක් තියෙනවා. ඒක මට මම භාවනා කරන මට තේරෙනවා තාවකාලිකව ට්‍රාන්සෙන්ට් ඒ වගේ තත්යකට එනවා ඊට පස්සේ නැති වෙනවා ඊට පස්සේ ආය සමහර අවස්ථාවලට භාවනා කරද්දී තත්යට එන්න බැරි වෙනවා ඒ සිිතේ තියෙන සමාධිය මත වෙන්න නැති. ඊළඟට එක ප්‍රශ්න දැනෙන්නේ දුකයි කියලා ඒ සිවිලි වල ඒ කියන්නේ පංචපාදම් ස්කන්ධයට බලනන චේතනාව ආවට පස්සේ ඒක දුකයි කියලා දුකයි කියලා තේරුම් ගත්තම ඒත් එක්කම මහා රැල්ලකට ඇති වෙනවා තව සිතුවිලි මාලාවක් මේ දුක මුල්කට කියන්නේ ඒ හරි නේද? ඒතකොට සිත නිකන් දුක්ඛ තත්ත්වයට පත් කරන තව සිතුවිලි මාලාවක් ඇති වෙනවා. ඒ කියන්නේ තව චේතනා කීපයක් චේතන සංස්කාරයන් අට ගන්නවා. ඒ කියන්නේ ඒ සිතුවිලි මුල් කරගෙන තව සංස්කාරයන් අට ගන්නවා මේක දුකයි කියලා. ඉතින් ඒක මම ටික ඒක ඔස්සේ ඒක නම ඒක හොඳ ඒක නැත්නම් ඒක ඒකත් ඒක ඒක බාධාවක් වෙන දුක පිළිබඳ ඇති වෙන තව සංස්කාර ධර්මයන් ඒවා ඒක අවබෝධයට සත්‍ය අවබෝධයට බාධාවක්ද නැත්නම් අපි එතනින්ම නවත්තන්න ඕනද කියන
එක. ඔතන පොඩි ප්‍රශ්නයක්
සතුට නිසා පිටින් දිකට යනවා වගේ.
ඔතන පොඩි ප්‍රශ්නයක්
තියෙනවා. සතුට නිසා දිගින් දිකට යනවා වගේම දුක කියලා ඇති වෙන දුක පිළිබඳව තව සංස්කාරයන් හටගෙන ඒ ඒක ගැන තැවිතැවි ඉන්න එක
හොඳද කියලා දැනගන්න ඕනේ. කියලා එතන නවත්තන්න ඕන කොතන වගේ තියෙන්නේ කියන. දැන් ඔය කියපු දෙයින් නම් පැහැදිලි වෙනවා එක දෙයක්. ඒ දුකේ කියන එකේ ඒ ප්‍රමාණයට දැකලා නැtei කියන එක. ඒ දුක කියන එක යම් කිසි ප්‍රමාණයකට දැක්කනම් ප්‍රීතියයි ඇති වෙන්නේ. හරි පුදුමයි. මේක තමයි මේ අච්චරි ප්‍රථම අච්චරි අද්භූත ධර්මයේ කියලා කියන්නේ. දුකයි දුකයි කියලා මෙනෙහි කරන ප්‍රීතිය ගලාගෙන එනවා. පුදුම සතුටක් තියෙන්නේ. ඒ ධානයන්ට යනවා. ඒ මොකද මේ දුකේ කියන එක අර අවබෝධයෙන් යුතුව අර සමුදේ අස්තංගමේ දැකීම හේතු කොටගෙන මේ දුක්ඛය කියන එක දකිනකොට මෙයාට පේනවා මේ මේකෙන් මට ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. මේක නොකිරීමෙන් අර ටීවී එක ස්විච් ඔෆ් කරනවා වගේ මේක කිරීමෙන් මට මේකෙන් අයින් වෙන්න පුළුවන් කියන එක අර නීවරණයන් යටපත් වෙලා ඒ පුද්ගලයාට ප්‍රීතිය ගලන්න පටන් ගන්නවා. එතකොට ඒක හේතු කොටගෙන තමයි අපි මේ යන්නේ බොහොම ඉති මෛත්‍රී අප්‍රමාණිය දක්වත් උතනින් ඔකේ ඕකෙන්ම ගමන් කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ ඒ කියන්නේ දුක්ඛය බලනකොට ඔය තාම සංකල්පයන් ওই විදිහට ඇති වෙනවා කියලා කියන්නේ ඒ භාවනාවේ දුක්ඛය බලන ප්‍රමාණය තාම ඇති ප්‍රමාණයට බැරිලා නැtei කියන එකයි. තව ගැඹුරට තියෙනවා. කියන්නේ එතෙන් තාම සාමාන්‍යයෙන් මම හිතන්නේ මේ අපාය එහෙම ගැන හිතන්නේවත් නැතුව ඇති. අපාය කියන එක එහෙම මෙහෙ කරලා බලන්න ඕනේ. අපාය කියන එක කොච්චර තරම් දුකක් තියෙනවද බාලපඬිත් සූත්‍රය එහෙම කල්පනා කරලා බලන්න. ඉතින් ඒක බැලුවාම Tamanට පෙනීවි කොයි තරම් දුක්ඛයක් තියෙනවද කියන එක. අපාය නැති කියලා හිතන්න එපා. අපාය තියෙනවා. අපාය තියෙනවා. මම දන්නවා මමත් ගිහිල්ලා හිටියයි කියලා. ඒක මට සිහි කරන්න පුළුවන්. මට අපාය බලන්නත් පුළුවන්. ඉතින් මේ මහා විශාල දුක්ඛ ස්කන්ධයක් ඒකේ තියෙන්නේ. මේක අපි යනවා. බොහෝ දෙනෙක් යනවා. වැඩි දෙනෙක් උතෙන්ට යනවා. එතකොට ඒ වගේ දුක්ඛයන් බලනවා නම් ඔන්න කෙනෙකුට හොඳට පේනවා මොයි තරම්ම මේක තියෙනවද කියන එක. හරි විශාල දෙයක්. මේ පැත්ත ගැන හිතනවා කියන එක. ඉගෙන සාමාන්‍ය ගාක් වෙලාවට මනුස්සයන් හිතන්නේ මම දැන් ඉන්නවා මම මේ මනුස්ස ශරීරයක් තියෙනවා කණ්ඩ බොණ්ඩ තියෙනවා ඔක්කොම හොඳයි කියලා. මේක තමයි අපි වැහිලා තියෙන්නේ. කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ මම මේ බෞද්ධයා නිසා මම මොන අපාය නොගින් බේරෙවි කියලා. එහෙම එකක් නැහැ. අපි උත්සාහ කරනවා මේව කරගෙන සීලය රැකගෙන මේ විදිහට ඉන්නීමෙන් යම් කිසි රැකවරණයක් තියෙනවා. නමුත් සෝවාන් ඵලයක් නොලබු කෙනෙකුට මේකේ රැකවරණයක් නැහැ. ඒක බැලුවාම අන්තිමට ඒ කියන්නේ තථාගතයන් වහන්සේ සිහි කරගන්න පුළුවන් වුණොතින් මරණ මොහොතේට අන්න බොහොම හොඳයි. ඒ වගේම සමන්ගේ පංසල් පද පහ සිහි කරගන්න පුළුවන් වුණොතින් ඒකත් හොඳයි. නමුත් මෙහෙම අවස්ථාවක් නැතුව අපි මැරෙන්න පුළුවන්. ඉතින් මේ මැරෙන අවස්ථාවක අපි මේ මොකක් හරි එකක් අල්ලගෙන මැරුවොත් අර උදාහරණයක් වශයෙන් කියන්නම් අර හාමුදුරුවමකට මේ සිවුරු වගේක් ලැබිලා ඒ සිවුරු ලැබිච්ච වෙලාවේ ඒ සිවුරට ඇලීමක් ඇති වුණා. අන්න ඒ මොහොතේදී මේ ස්වාමීන් වහන්සේ මේ මැරුණා අවාසනාවකට ඒ මොහොතේ මැරුණා. ඒ මැරිච්ච වෙලාවේදී දැන් මේ සිවුරු පරිහරණය කරන්න කැමැත්ත නිතිබුනේ. එතකොට සිවුරු පරිහරණය කරන්න කැමැත්ත සහිතව තිබුණා ඉතින් ආමානින්න බලාපොරොත්තු වෙන්නේ මනුස්ස ශරීරයක් ඇතුළේ. නමුත් අර පරිහරණය කරන්න බලාපොරොත්තු වෙන අර අවාසනාවට ඒ වෙලාවේ අතණ්හාවෙන් මැරුණාම අර ඒ සිවුරේම අර පොඩි සතෙක් කියලා තමයි ඉපදිලා තියෙන්නේ. අනේ ඒ වගේ මේ මේ මොහොතේදී අපේ මනස තියෙන විදිය අනු මේක හරිය බහනකයි. පුදුමාකාර බහනක දෙයක් මේක තියෙන්නේ. දැන් හිතලා බලන්න මේ මනුස්ස ලෝකෙ මේ ඉන්න ගම හිතපු ගම මේ නොකරපු අපරාධයකට හරිය මේ හිරේ යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. පළක් කාලවක දැන් අපි මේ සීලය තියනවා කියලා හිතාගෙන ඉන්නවා මේ අපිට සමාවට සීලය නැති වෙන්න පුළුවන්. මොකද මේ කවුරු හරි දැන් අපි තුන් පොඩි ළමෙක් ඉන්නවා කියලා තමන් එයා බලාගෙන ඉන්නවා. ඔන්න එක පාටම හොරෙක් හරි ඒක නයික් හරි ඇවිල්ලා මේ පර්ලමේට ගහන්න හදනවා. තමන්ට පුළුවන්කම තියෙනවා සමාහට අර නමයක් නයාට ගහලා මරලා පර්ලමේව බේර ගැනීම. මොකද මෙතනදී අර තමන්ගේ යුතුකමයි අරවයි මේවයි ඕවා හිතන් ඉන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට බැලුවහම අපි තණ්හාවන් නනුව තණ්හාව තියෙනකම් මේක හරි දරුණු රෝගයක්. තණ්හාව තියෙනකම් කෙනෙකුට කල්පනා වෙන්න පුළුවන් මම දැන් මේ විදිහට බේරලා ඉන්නවා කියලා. තණ්හාව තියෙනකම් මේ මොහොතේ බේරලා ඉන්නේ නැහැ. එතකොට මේ අපායේ යන්න පුළුවන් කියන එක බොහොම හොඳට හිතන්න. මොකද ධාතගතන් වහන්සේ කිව්වා මේ මුළු හැම ලෝකයේතම නිවසඤ්ඤා නාසඤ්ඤා අතර ගැත් වැඩි මේ කිප දෙන්නේ අපාය තිරිසන් ලෝකෙ ප්‍රේත ලෝකෙ කියන එක. දැන් හැම තැනම බුදුහාමුදුරුවෝ කියුවේ ඒකයි ඕනම ධ්‍යානයකට ගිහිල්ලා වැඩි දෙන කිප දෙන්නේ අතන කියලා. ඒ නිසා මේක සේෆ් කියලා නම් හිතන්න එපා. මේකේ දුක්ඛේ කියන එක හොඳට බලන්න, දුක්ඛේ හොඳට බලන්න බලන්න දුක්ඛේ හොඳට පේනවා. හැබැයි දුක්ඛේ බල විතර නවත්තන්න එපා. මේ දුක්ඛ නිරෝධයත් බලන්න ඕන. තමට නොතේරුණාමත් කමක් නැහැ. සමුදය බලනවා නම් අෂ්ටාංගමයක් බලන්න ඕන. නැත්නම් අර ඔයා කියන ඔය තරහව ගතිය අර කලකිරීම මේ වගේ තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා කියනකොට අන්න විසඳුම බලන්න බලන්න තමන්ට පුළුවන්කම තියෙනවා ඒකෙන්. අර ඔයාගේ අර ගැටලින් සහිත ස්වභාවයෙන් නැයින් වෙනවා. ඒකෝට ගැටලින් සහිත ඇතුළේ මේක දක්ෂ වෙන්න නිවනටම තමන්ගේ මනස යොමු වෙන්න පටන් ගන්නවා. තමන් කැමති වෙනවා මේ පොඩි පොඩි දේවල් වලින් නැයින් වෙලා අර නිවන සඳහා යන්න නිවනට මනස යොමු කරන්න. ඒකෝට මේ දුක්ඛේ බලන්නේ නැතුව නම් මේක කරන්න බෑ. දුක්ඛේ බලන්නම වෙනවා. දුක්ඛේ බලන්න කොන්න වෙලාවකවත් ඒ කියන්නේ මුලින් ඇති වෙන්නේ ඕවාගේ කනස්සල්ලක් ඒ වගේ ස්වභාවයක් තමයි. පස්සේ අර සමිදියස්තංගම හොඳට ගැනීම හේතු කොටගෙන කෙනෙකුට පුළුවන් වෙනවා අර ප්‍රීතිය සහිතව ඒ ධානයන්ට යන්න. හිතන්න නිකන් හිතන්න පටන් ගත්ත ගමන්ම ඒ தත්ත්වයට යන தත්ත්වයට එනවා. ඒක තමයි මේ ප්‍රථම ආශ්චර්ය අద్భుත ධර්මය කියලා මේකට කියන්නේ. පෙළුවන් සරණ.
බොහොමකට තියෙනවා.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද? ධ්‍යානයේ කියන එක තියෙනවායි කියලා කෙනෙක් දැනගන්නේ තමන්ට අර ප්‍රීතිය හිම දැනෙන්න ඕනේ. පළවෙනි ප්‍රථම ධ්‍යානය එනවා නම් මේ තමන්ගේ ඔළුවෙන් හරි ඔය වගේ තැනකින් සාමාන්‍ය මගේ සිද්ධ වෙන්නේ ඔළුවෙන් එහෙම පටන් අරගෙන මේ ශරීරයේ හරි නිකන් මේ පල්ස් එකක් යනවා වගේ නිකන් කියන්න අමාරුයි. මේක නිකන් වතුර ගලනවා කියන්න පුළුවන්. පල්ස් එකක් වගේ නිකන් ලොකු ප්‍රීතියක් ඒ විදිහකට යනවා. ඉතින් ඕක මුලින් යන්තම් නැති වෙන්නේ. ඉතින් පස්සේ උහුම නිහිල්ලා කාලයක් යනකොට ඒක ඇලුනොත් නම් ඒක එන්නේ නැහැ. අර මාර්ගයෙන් භාවිතා කරගෙන යනකොට ඒ පුද්ගලයාට මේක මේ ප්‍රීතිය නිතරම සුලභව විදිහට ඇති වෙනවා. ඒතර මේ විදිහට ඇති වුණාම මේකේ අපි ඇලෙන්නේ නැහැ. මේක හැබැයි අර භාවිතා කරනවා මේක ඉන්න ස්ටෙප් එකක් නැග්ගා වගේ. ඒ ඇති වෙනකොට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන් ටික යටපත් වෙලා මේ ප්‍රීතිය සුඛය ඒ වගේ දේවල් තමයි මෙතෙන්දී තියෙන්නේ. ඒකාග්‍රතාවය. මෙහෙම සමාධිය ඇති වුණාම මේ සමාධියේ ඉඳගෙන අපි නැවතත් බලනවා මේ අර සමුදයස්තංගමයෙන් බලනවා. ඒතර මෙහෙම සමුදයස්තංගමයේ බලනකොට මේ සමා ධානයේ ඉඳගෙන මේක මෙනෙහි කිරීම නිසා මේ පුද්ගලයා මේ දන්නේම නැතුව මේ පටිච්චසමුප්පාදයේ ගමන් කරන්න ගන්නවා. මේ පටිච්චසමුප්පාදය බුදුහාමුදුරුවෝ දේශනා කරපු පටිච්චසමුප්පාදය නෙමෙයි. මේක තමන්ගේ පටිච්චසමුප්පාදය. හැබැයි බුදුහාමුදුරන්ගේ එකට ආසන්නයි. ඒ කියන්නේ මේක අර දිරෝවාගේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කතාව නෙමෙයි. මම රූපේ සතුට සොයනවාද ප්‍රකාශ කරනවාද මේ විදිහට හිතන්න පටන් ගත්තාම තමන් දන්නේ මේ තුසියුම්ම අර ධානයන්ගෙන් සහිතු මේ පුත්කලයට පේන්න ගන්නවා මේක ඔව් මම මෙන්න මෙතන මෙහෙම එකක් කරනවා. මේක මේ විදිහට කිරීමෙන් මේ විදිහට ඇති වෙනවායි කියන එක දකිනවා. කොහොම හෝම යන්න පටන් ගත්තට පස්සේ මේ කවදා හරි මේ පටිච්චසමුප්පාදේ අර බුදුහාමුදුරු දැකපු පටිච්චසමුප්පාදේ දෙකම එකක් වෙනවා. අන්න එතකොට හරි වාසනාවන්ත දවසක්. ඒ දෙන්නේ දෙතින්දි දකින්නවා අර බවපච්චා ಜಾති ජීවිතේ මේ වගේ දෙයක් දකින්නවා. ඒකත් එක්කම තමයි දැනගන්නවා මේ ඕනම කෙනෙකුට මේ විදිහම තමයි මේ ඥානිය ඇති වෙන්නේ කියන එක ඒ වගේ හැඟීමකුත් තියෙනවා. මොකද ඒක අර සමාධියෙන් තමයි මේක දකින්නේ. අර සමාධියට ගියේ නැත්නම් මොකද වෙන්නේ? ওই කරුණු හරහා අපිට යන්න බැරි වෙනවා. අපි හිතමු මේ කැලෑවක් හරහා ගමන් කරන බුද්ධලේකුට මේ යන්න බලනකොට ඉතින් මේ කැලෑවේ යනකොට ඔන්න මම යන්නේ තියෙන්නේ මේ තව තැනකට මේ එහා පැත්තකට යන්න තියෙන්නේ. හැබැයි ඉතින් මේ පේර ගහක් තියෙනවා. මම පේර කන්න කැමති එක්කෙනානේ ඒ කියන්නේ පේර කනවා. ඒ වගේ අඹ ගහක් තියෙනවා. අන්න ඒ වගේ අර එක එක පැති වලට යනවා. අර ධානයෙන් යනකොට මට පේරත් එපා අඹත් එපා මගේ මේ ගමන තමයි කියන එකයි මේ දුක්ඛය වැඩිච්ච මිනිස්සයා ඉසගෙන ගත්තා වගේ මේ පුද්ගලයා මේ ගමන් කරනවා. හැබැයි ගමන් කරන්නේ සතුටින්. ප්‍රීතියෙන් ගමන් කරන්නේ. එතකොට මේ ප්‍රීතියෙන් කනස්සල්ලක් නැතුව යනකොට යාගේ සමාධි ගතිය තියෙනවා. ඒ සමාධියේ හේතු කොටගෙන මෙයාට අර නොදකපු ධර්මයන් දකින්න පුළුවන්කම ඇති වෙනවා. ඒ කියන්නේ තමන්ගේ තණ්හාවන් දකිනවා. ඒ තණ්හාවන් අයින් කරනවා. මේවා අයින් කර කර මෙහෙම යනකොට අර පිරිසුදුභාවය එන්නේ නැති වෙලා ඒ පටිච්චසමුප්පාදයේ පුරුකක්ම අර විදිහට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒතකොට මේ විදිහට තමයි මේ ඵලයන් ලැබෙන්නේ. අර සමාධියයි මේකයි අතර සම්බන්ධතාවය ඒකයි. ඉතින් මේ සමාධියෙන් තමයි මේ යථාභූත ඥානීය කෙනෙක් මේ විදිහට ඇති වෙන්නේ. ඉතින් මේක සිද්ධ වෙන්නෙම අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන විදිහම තමයි සම්මා දිට්ඨිය නිසා තමයි සම්මා සංකප්පේ සම්මා සංකප්පේ නිසා තමයි සම්මා වාචාව ඔය විදිහට සම්මා වායාමයෙන් සම්මා සතිය සම්මා සතියෙන් සම්මා සමාධිය සම්මා සමාධියෙන් තමයි මේ ඥානීය කෙනෙක් ඇති වෙන්නේ. ඉතින් අර ඒ ධානය අවශ්‍ය වෙනවා උපකාර වෙනවා මේ විදිහට මේ ගමන යන්න නැත්නම් අර එක එක කැලෑව මේ මහා කැලෑවක් කරහා නියන්නේ මේ කැලෑව නිකන් නෙමෙයි අපි මහදාගත්ත කැලෑවක්. ඉතින් මේ කැලෑවේ අපි පැල කරපු මේ ගස් වැල් තියෙනවා. ඉතින් ඒවයි ඇලි නතර වෙනව නැත්නම් ඉතින් මේ සමාධියෙන් තමයි මේ විදිහට යන්න පුළුවන් ඇති වෙන්නේ. තේරුම් ගන්න.
උද්දාරම කියන්නේ හේතුඵල වාස්තියක්ම විතරක් නෙවෙයි කියන එක. يعني හේතුඵලවාදී විතරක් නෙවෙයි කවස්තර ආශ්‍රය ආත්ම ධර්ම ඒ වගේ හේතුඵලවාදී විතරක් නෙවෙයි මේ ලෝකේ සම්පතින්නේ කියන එකට ඒ කියන්නේ හේතුඵලවාදී අමතරව ආශ්‍රය ආත්ම ධර්ම ඒ වගේ දෙවලු තියෙනවනේ මට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න අද හඳුනන්නේ සම්මත බුද්ධ
සයන්වාචර දිනමත් අද ඉන්නවා අපි සමග. ඉතින් අපි අපේ සයන්වාචර කියන ගොඩම මොකද කියන්නේ මේ මේදාංකල් සාරසපුත් අසුරස් සෝනාචරයන්
මාත ප්‍රශ්න මත හරියට පැහැදිලිව ඇතුන්නේ නැවත සුක්ක් කියන්න පුළුවන් නම්
අපේ හඳුනේ මේ ප්‍රමාද කතා කරලා මේ බොහොමදදී හඳුන මේ අපිට සංගතව සහභාගී වුණේ මේ මම කියන්නේ හඳුනේ අර දැන් බුදුදහම කියන්නේ හේතුඵල වාදයක්ම නෙවෙයි නේද? කියන්නේ හැමදේම හේතුකින් හටගෙන හේතුවක් ඵලයක් විතරක් නෙවෙයිනේ තව තියෙනව නේද? ආශ්‍රය ආත්ම ධර්ම ඒ වගේ දේවල් ඒ කියන්නේ බුදුදහම කියන්නේ හේතුඵල වාදයක්ම නෙවෙයි නේද? තව දුරටත් මේ තව තියෙනව නේද? ඒකට ඒ කියන්නේ හේතුඵල වාදයක් නෙවෙයි කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න. තව ධර්ම තියෙනවා තියෙනවා කියන එක සම්මා සම්බුත
මෙහෙමයි දැන් බුදුදහම තුල කියන දැන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අමුතු උන්වහන්සේගේ නම් නෙවෙයි මේ විශ්වය තුල තියෙන සත්‍ය විශ්ව ධර්මයේ තමයි මේ සුබල ධර්ම නිලක්ෂ කරසොත් ධර්ම කියලා කියන්නේ. ඒකෙන් බුද්ධජාණන් වහන්සේලා දුක්ලත් එකදන්න දුකෙන් වටහා ගන්න අලුතෙන් අවබෝධ කර ගන්න එතන අලුතෙන් ලෝකයට හඳුන්වා දෙන කොටස තමයි සත්‍යරස. ඒක අමතරව පටිච්චසමුප්පාදයේ දර්ශන ධර්ම කියලා කියන්නේ ඒ සත්‍යගතයන් වහන්සේ ඉතින් අවබෝධ කරගෙන දේශනා කළාට මේ විශ්වයපත් විශ්ව ධර්ම. එතකොට දැන් ඔබතුමා කියන්නේ හේතුඵල අතර මම කියන්නේ හේතුඵල වාදය කියන වචනය මේකට පුද්ගලිකව මම එක්තරම අනුමත කරන්නේ මොකද මේක ඇත්තටම අමුතු ස්වභාවයක් නෙමෙයි මේක බුදුරජාණන් වහන්සේ පොදු ධර්මතාවයක් කියන්නේ විශේෂම පොදු සියලු සංස්කාර ධර්මයන්ට පොදු ධර්මතාවයක් හැටියටයි දේශනා කරන්නේ ඒක තමයි ඔබතුමා විශේෂයෙන් අවධානය යොමු කළේ මේ හේතුඵල ධර්මයට පරිබාහිර වූ යම් ආකාරයේ ආධුනික ධර්ම ගැමැති වෙනවා නේද කියලා. ඇත්තටම මේ විශ්වය තුළ ලෝකයේ තුළ විඥානයට හසු වෙන්න එහෙම නැත්නම් ලෝකයට අයත් යම්තර කරස්තරයේ ආධුනික ධර්ම කියවෙනවද ඒ සියල්ලම ප්‍රතිසමුප්පාදයට අනුකූලයි. හේතුඵල ධර්මතාවෙන් පරිබාහිර වූ කිසිම සංස්කාරය ලෝකයේ තුට ඇතුළත් නැහැ. අපි වනාන වශයෙන් විස්තර කර රූප වශයෙන් විස්තර කළ ඕලාරික පතේ කුක්ෂණ වශයෙන් කොහොම විග්‍රහ කළ ඒ හැමදේ අතිසෝප සම්බන්ධයෙන් තියෙනවා. මම හිතන්නේ අපිට මේ සූත්‍රයේ සඳහා පොදම පසුලි මත මුත කලතුඟ අදරේ සාකච්ඡාවට පහුගිය සතියේ සතියේ ආදත්ත සූත්‍රය මොකද දැන් අපිට හිතෙන්න පුළුවන් පටිච්චසමුප්පාදයේදී පස්සේ තීර්ථ කරුණු ටික පිට සම්මුණ ආරාමිකලිච්ච දෙයක්ද මොකද අපට දෙන්නේ අපට දෙන්නේ අපට දෙන්නේ මේ නිංගලට හසු වෙන ප්‍රමාණය ගැන විතරයි අපිට දැනෙන්නේ දැනුමක් තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ආනන්ද සම්පූර්ණ දේශනා කරන්නේ මොකද උන්වහන්සේ සෝවන් ඵලයේ සම්මුණය ඒකට පත් වෙලා හිටියේ. ඉතින් ඒ නිසා ආනන්ද සම්පූර්ණ දේශනා කරන්නේ සෝවිදි පටිච්චසමුප්පාදයේ බොහොම කලබයක් හිටින දැනට හේතුව කියලා. ඒකත් ප්‍රදේශයේ තවලුන වස්තුකකින් තරලයක් වගේ පොඩි දෙයක් වගේ එහෙම හඳුනා ගන්න එපා. මේක මේ මුළු විශ්වයේ තුළම යම්තාක් ස්මරූප ධර්මයන් සංස්කාර ධර්මයන් ඉතා සූක්ෂම වශයෙන් පරිපවතිනවා නම් ඒ හැමතැනකම පටිච්චසමුප්පාදයට පරිපාලිත දෙයක් නැහැ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා හැරෙන්න ඊට එහා කිසිම දෙයක් සංස්කාර ධර්මයන් තුළ නැහැ. එතකොට ඒක හෙප්ටි කරගෙන තමයි කමස්කමේ අපට විශේෂයෙන්ම මේ සම්මත බුදුම හැදිලි කරලා ඒක අනුසුරු අර විඥානයේ පවතින විඥාන ක්ෂේත්‍රයේ හතක් පිළිබඳව. එතකොට ඒ තැන්වල කරනකොට අත්‍යවශ්‍යම සූක්ෂම ඒ කොච්චර සූක්ෂම එතන පවතින පටිච්චසමුප්පාදම තමයි. එතකොට එතන ධාන අභිඥ මාරුකමකට යනකොට කෙනෙකුට ආශ්චර්ය අද්භූත ස්වභාවයක් දැනෙන්න තියෙන ප්‍රකාරයෙන් තමයිකේ කෙනෙක් විකින් පවත්වන යමකම ප්‍රාතිහාරය තමයි ලෝකයේ අන් කිසි කෙනෙකුට ක්‍රියාත්මක කරන්න බැරි බුද්ධ කෙනෙකුට පමණක් ක්‍රියාත්මක කළ හැකි සුවිශේෂ ආශ්චර්ය ධර්ම. එතකොට එහෙම නැත්නම් දසාතිකාරය. එතකොට ඒ ප්‍රාතිහාරය ගත්තොත් ඒකත් පටිච්චසමුප්පාදය. ඒක ශරීරයෙන් ජලය පිට කරන්නේ දින පිට කරන්න මේක අවස්ථා දෙකකට සිද්ධ වෙන්නේ. නමුත් වේගය වැඩි නිසා සාමාන්‍ය අතකට පොළකට ඒ අන්තරය හඳුනා ගන්න මේ තරම් වේගවත් බුදු කෙනෙකුට හසු වෙන්න පුළුවන්. නමුත් ඒකත් සම්මුතියකට සිද්ධ වෙනවා කියන්නේ ඒක හේතුඵල සම්බන්ධතාවය ඇතුළේ ආපෝකත් වෙන හේතුඵල වෙන සමාපත්තිය වලට අනුලබිනි ඒවා දීර්ඝවත්යෙන් ප්‍රගුණ කරලා තියෙන ඒ පරිසභාවේ අකාර කරගෙන දීර්ඝ පවත්වනවා අපිට. ඒක අත්‍යවශ්‍ය අපස්සක පහක් වෙනවා නෙවේ. ඒ නිසා ලෝකයේ තුල පටිච්ච සමුප්පාදයේ පරිබාහිර පහළගෙන කිසියම් ධර්මතාවයක් කියනවා කියලා විශ්වාස කිරීම ඒක නිවැරදි ධර්ම නෙවේ. ඒ විදිහට හිතුව ඒ විදිහට පිළිගත්ත ඒ විදිහට ගැටගුණු එතන හදලාගෙනලා තියෙන්නේ එතන වැරදි අවබෝධයක් තියෙන්නේ ඒ දැක්ම නිවැරදි නැහැ. ඒකට මේ කාරණේ පැහැදිලි කිරීම තමයි තමයි මේ සූත්‍රයේ මේ තරම් සූක්ෂම විදිහට ඉතා ගැඹුරු තැන දක්වා විහිදුවගෙන යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකෝත්තර ධර්මයක් නිර්වාණය. ඒ නිර්වාණය කියන එක ඒ උත්පත්තියෙන් හට නොදත් ධර්මයක්. එතකොට අවකාශය කියන එක ඒ උත්පත්තියෙන් කරකිස් බව. උතරන්තිකින් හට ගන්න දෙයක් නෑ. එතකොට කිස් බව කියන තැන අපි අදහස් කරන කිස් බව නෙමෙයි. අපි අදහස් කරන ආකාශය කියන තැන රට විධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මේ විදිහට මේ ධාතුන්ගෙන් ගැලපී ගන්න. ඒ සියල්ලෙන් නිදහස් වූ විද්වව කියන එක ගත්තොත් එතන හේතුත් ප්‍රත්‍ය සම්බන්ධතාවයක් නැහැ. මොකද කල කිසිවක් නැති නිසා. ඒකට අනිත් ධර්මයන් උපාදාන කරන ස්වභාවයෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා ඒ ධර්මයෙන් නිදහස් වෙච්ච ධර්මයෙන් ශුන්‍යයට පොදාය. ඒක සංස්කාර ධර්ම නැති නිසා ඒක තමයි එතනට බලපවත් කරන්නේ නැහැ. ඔය විදිහට මේ සංස්කාර ධර්මයන් නැති තැනක් වුණොත් එහෙම අපට බලන්න පුළුවන්කම තියෙන විපාකය නිර්වාණය හේතු සත්‍යයෙන් පහළ නොවන ධර්මයක් හැටියට දක්වනවා විනා ඉන් මෙපිට ලෝකේ තායතු නාම රූප වශයෙන් ප්‍රකටවම සූක්ෂ්මකෝ සංස්කාර ධර්මයන් පවතින එමෙතන පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන විනා ඉන් පරිවාදින කිසියම්ම ධර්මතාවයක් පවතින්නේ නැහැ කියන ධර්මයේ පැහැදිලිව ප්‍රකාශ වෙනවා. එහෙම පිළිගන්න ගියොත් අර ආත්මය කියන සංකල්පය තමයි ඉස්සත් අපිට ගන්න තියෙන්නේ. ඒක උත්තරවල නැවත නැවත පැහැදිලි කරන්නේ මේ පටිච්චසමුප්පන්න ධර්මයට පරිවාහින ආත්මීය වශයෙන් ආචාරය වශයෙන් අභූත වශයෙන් පැවැත්ම වශයෙන් ගැදේ කිසිවක් මේ ප්‍රකට දේ තුනක් ප්‍රකට දේ තුනක් නැහැ. එම තැනම පටිච්චසමුප්පන්න භාවයේම ක්‍රියාත්මක වෙන්නේ. ඒක උත්තරවල. ડોક્ટર લારી ચાન તુંગા તથા મમ કરી એક એકત કરන්න පුළුවන් නම් තව වඩා හොඳ හිටි એટલે સબ્સ્ક્રાઇબ એટલે પ્રમાણ ઉત્પાદન લે લે ડોક્ટર લારી ચાન તુંગા તથા એક પહેલી કરලා වඩා
બંતે બહોમ લસન એક પહેલી કરලා දුන්නා ඉතින් මම හිතන්නේ කමුතෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ ඒකයි. ඉතින් අවිද්‍යාව නිසා මේ ඔක්කොම සංස්කාරයන් වෙන්නේ. මේ ලෝකේ තියෙන ඔක්කොම මේ සංස්කාරයන් වෙන්නේ විචේ ධර්මතාවයන් තමයි. හැමදේම සකස් කරලා තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පටිච්ච සමුප්පන්නව තමයි සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් බොහොම ලස්සනට හම්බුළු පැහැදිලි කරා. ඉතින් මම හිතන්නේ අපි තව වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද කාට හරි?
දැන් අර මේ දැන් රාත්‍රි බඳ සූර්යයේ තියෙන මේ ධාතුයි විස්තර කරනවානේ ඔය මේ සත්ත්ව මහ ධාතුයි ආකාශ ධාතු විඥාන ධාතු. දැන් ඒකෙත් මේකේ ගැඹුරට විස්තර කරනවා තියෙනවද? දැන් මෙතන හරිය ගැඹුරුයි අපිට දැන් අර රාජපක්ෂ මහත්මිය කිව්වා වගේ හරිම අමාරුයි මේ මුල් කරගන්න. දැන් අර ධාතුයි බඳ සූත්‍රයේ මේකටම ගැඹුරටම කියලා තියෙනවද නැත්නම් මෙතන දැන් නිහිල්ල කියලා තියෙනවද?
මේ වගේම ගැඹුරට කියලා මේකටත් වඩා ගිහිල්ලා තියෙන අවස්ථාවන් කියන්නේ තියෙනවා. ඒ කියන්නේ එතන තියෙනවා ප්‍රඥා අදිස්ථානය, සත්‍ය අදිස්ථානය කියන ඒ අදිස්ථාන හතර පැහැදිලි වෙනවානේ ওই විදිහට ධාතු වශයෙන් ගිහිල්ලා ගිහින්. කොතින්ම ගියත් යන්නෙම නිවනට තමයි. ඉතින් එතනත් බොහොම ගැඹුරට ගිහිල්ලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ තව පැත්තකින් මේක ওই ධාතු වශයෙන් ගිහිල්ලා මේක මෙල්ල තියෙනවා. ඒ කියන්නේ මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒ ධාතු වශයෙන් බලලා ඊට පස්සේ මේක කල්පනා කරලා මේක සකස් කරන දෙයක් කියන එක කරලා ඒ සකස් කරන දෙයකනොත් අයින් වෙනවා. ඒ කියන්නේ එතෙන්දි පෙන්නනවා බවායවා විභවායවා නාභි සංචේතේති නාභි සංකරಂತಿ කියලා. ඒ කියන්නේ චේතනාවක් කරන්නේත් නැහැ, ඒ සකස් කිරීමක් කරන්නේත් නැහැ. ඒ සියලු උපාදානයන්ගේ මෙතන යම් ඒක වල අයින් වෙනවා. ඒ අයින් වීම හේතු කොටගෙන ඒ පුද්ගලයාගේ ඇතිවන ඒ ප්‍රඥාව. එතකොට ඒ ප්‍රඥා දිස්ථානයේ මේ සමන්නාගත වෙන්නේ. එතකොට මේ පුද්ගලයා දකිනවා මේ සත්‍ය අදිස්ථානීය කියන එක දකිනවා. ඒ කියන්නේ මේ නිර්වාණය විතරයි මේ වෙනස් නොවන මේ නොකඩෙන දෙයකට තියෙන්නේ. අනිත් සියලුම දේවල් නිකන් මේ බොරු ධර්ම. අපි දැන් ওই අපි කතා කරපු හැම දෙයක්ම ගත්තාම ඒවල කොහොම සකස් කරන ලද දේවල්. එතකොට මේ ඔක්කොම සංකත ධර්මයන් කියලා තීරුම් අරගෙන ඒ සියලු සංකත ධර්මයන්ගේ එතෙන්දී අයින් වෙනවා. ඒ කියන්නේ නිවන විතරයි මෙහෙම වෙනස් නොවි පවතිනා වූ ඒ දෙයකට තියෙන්නේ කියන එක. එතකොට එතන සත්‍යාදිස්ථානිය තියෙනවා. ඊට පස්සේ එතෙන්දී තියෙනවා මේ ඡාගාදිස්ථානිය. කියන්නේ ලෝභ ද්වේෂ මෝහය කියන එක තුනම අතහරිනවා. ඊට පස්සේ ඒකෙන් උපසමාදිස්ථානිය. ඒ කියන්නේ ට්‍රේන් ඔන්ලි ෆෝ කාම් කියන්නේ ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම ඒ ලෝභය සම්බන්ධයෙන්, ද්වේෂය සම්බන්ධයෙන්, මෝහය සම්බන්ධයෙන් කිසිම දෙයකට තමන්ගේ මනසේ පවතිමක් නැතුව ඒවෙන් අයින් වෙලා මේ පවතිනවා. ඉතින් මේ එතන මේ අදිස්ථාන තුන සම්පූර්ණ වෙනවා. ඉතින් එහෙම ගිහලා ඉතින්ත් තථාගතයන් වහන්සේ පෙන්නවා අන්තිමට මේ මඤ්ඤිත මේ තම්බික්කවේ රෝගතෝ කියලා. ගණ්ඩතෝ. ඒ කියන්නේ මේ එක එක්කෙනෙක්ගේ සිතුවිලි තියෙනවා මේ අන්තිමට මේ මම සංඤි වෙනවා, මම අසංඤි වෙනවා. දැන් මේ ඔක්කොගෙම තියෙන මේ ආකාස සංඥායතන, ඒවයි එහෙම ගිහිල්ලා මම මෙන්න මේ වාගේ සංඥාවක් තියෙනවායි කියලා. තියෙනවා නෙවසන්නේ නාසන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයන්ට කියලා මේක බුදුහාමුදුරුවෝ කියන්නේ මේක රෝගයක් කියලා. මේ මමංකාරය කියන එක ගත්තාම අන්තිමට රෝගයක්. ඉතින් මේ රෝගයක් හදාගෙන තමයි මේ අපි මේ හරියට ඒ රෝගය හදාගෙන තුවාලෙ කහ කහ ඉන්නවා වගේ වැඩක් තමයි අපි මේ කරන්නේ. ඉතින් මේක මේ මේ බව අවබෝධ කරගෙන තමයි ඒ නිවනට යන්නේ. ඉතින් මේක එතෙන්දිත් ඔය විදිහටම බුදුහාමුදුරුවෝ මේකේ අන්තිම කෙරවලේ සම්බන්ධතාවය පෙන්වනවා. මේ ඉපදෙන්නේ නැත්තම් genuකට තියනවද කියලා අහනවා. මේ මේ ජරා මරණයක්. ඉතින් ජරා මරණයක් නැත්තම් ඉතින් ඒ කියන්නේ මරණය වෙන්නේ නැත්තම් බයක් වෙනවද කියලා අහනවා. ඉතින් ඒ ඔක්කොම ලස්සන්ට තියෙනවා. ඒ අන්තිම හරිය බලන්න මහන්සියලා හොඳ ලස්සන්ට පැහැදිලි කරනවා. ඉතින් මේ කොටසයි ඒ කොටසයි දෙකම එකක් වෙනවා අන්තිමට බලුවහම. තෙරුවන් සරණයි. දැන් මම හිතන්නේ 12 වෙලාව ළඟ ඇවිල්ලා තියෙනවා ලලිත්.
ඔව්. හොඳයි. ඒක පැච්චිද එන තවදුරටත් ගැටළු නැත්නම් අද දවසේ අපි සාකච්ඡා කරනවා කරන්න පුළුවන්. ඉතමත් මගේ සාකච්ඡාවට සිද්ධ වුණේ සාකච්ඡාවට අපිපත් කර සුබුදු පරිදි මේ සාකච්ඡා නම් මම හිතන්නේ කාටත් නිතරම අහන්න ඉස්සරහ මහන්සි කැමති විදිහට පුළුවන් උදේට බලන්න. ඒ නිසා මේ මම රේඩියෝ එක දාන්න බොහොම ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න දාන්න කච්චිදට අහන්න පුළුවන් වේ. මේ
ඉස්සරහට පුළුවන් නම් මේ ડોක්ටර් කලිචාන්තුන්ගේ වෙබ්සයිට් එකට දාන්න. දැන් ඕක නම් 6-7 වාරක් අහන්න හරි අපිට තේරෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් නම් ડોක්ටර් කලිචාන්තුන්ගේ වෙබ්සයිට් එක දාන්න නම් අපිට ඉඩ තියෙන හැම වෙලාවම අහන්න පුළුවන්.
එහෙනම් අපි ගෞරවයෙන් සාන වාචිත ආරම්භකම් සාකච්ඡා කරන්න මගන්න. ඉතින් ලබන සති සාකච්ඡාවට යම් කිසි මාතෘකාවක් තියෙනවා නම් කතා කරගන්න පුළුවන් කටයුතු. කාටද අදහසක් තියෙනවද මාතෘකාවක් අපි ගන්න ඕනේ කියලා. ડોක්ටර් අන්දර ලබන සති සාකච්ඡාවට වෙන්න අපහසු වගේ තත්ත්වයක් කියලා කිව්වද මට?
ඔව් මට එනසුමානේ නැත්තම් හොඳයි. මටත් පොඩි විවේකයක්
ඕනේ. ඔව්. එහෙනම් අපි ලබන සතියේදී අපි සුදර්ශන වාචිත පුළුවන් වෙයි අපි තමස්සෝ අපි සම්බන්ධ නම් දුන්නේ
ලබන සතියේ මට පුළුවන්
පුළුවන් වෙයි හැමදේම නේද අපිට ලබන සතියේදී දැන් ධාතු වංශෝත් කියන කතා ගොඩාක් ධාතු වංශෝත් එකෙන් 40 කවුරුත් අහලා තිනවා අහලා තැටි මේ කියවලත් ඇති නමුත් දැන් අපිට යන පාර කියන්නේ අපි දැන් යන මාතම් පේන නිසා ඒක විතර නඩතපු ගැඹුරෙන් වලට කතා ගන්න පුළුවන් සම්මාදීම නම් රත්කමාත් මතක් කළා වගේ ධාතු වංගේ සූත්‍රය ගැනත් කතා කරමු. ඒකට ඊගා පස්සතිය නැත්සත් කන්තුන් මාත්මේ ආව පස්සේ ප්‍රශ්න උනත් තව දින නම් අගන්න පුළුනේ සයන් වාසලගේ බුදවර්ගෙන එහෙම ඒක අදහසක් පොමණ අදහසක් නැත්නම් කච්චිද මේ අදහසක් නැත්නම් කච්චිද ලබන සතියද එහෙම නම් අපි එහෙම කරමු නම් හඳුරන්නේ
හොඳයි
ධාතු වංගේ සූත්‍රය අපි අරගෙන අපි බලමු පිටින් සරිපර කතා කරන වෙන දේවල් අපිට කොහොමද ගැටුම් කරන්නේ කියලා.
ලකලල් චලතුංග සහිය සතියේ මහා සූත්‍රය එකට මහා විධාන සූත්‍රය කියන කැලේ සසර ගමන තමයි තමයි අපයාගේ තීන උත්තරංගේ පහල තියෙන්නට මූල විධානය ප්‍රධාන විධානය යම්රින් පැහැදිලි කළ සූත්‍රය ඒ යම්රු ධර්මයෙන් පිළිබඳව පරිසම් සාරි ධර්මයේ පිළිබඳව මේ බොහෝ දුරට සාකච්ඡා කරමින් විවිධ පැති වලින් ඒ පිළිබඳව විවරණ සපයමින් අපි හෙළ දුන්නා මේක තුළ අදවල සිත්ලි සම්පාදකත්ව පතල බොහෝ දුෂලයක් පිළිබඳව කරගත්ත ඒ අපි සරව ප්‍රකාරයෙන් සිදු කරගත් තීන කුසල් දෙවියන් සතුටින් අපිටින් උදව්වක් ලැබුවා මේ ප්‍රයෝගයේ නැවතින සිල් සතු සල්දාම් අපිටින් අනුමෝදන් ලැබුවා දෙවියන් සතුටින් සත්‍යයට අපට වැඩමතම මේ කුසලය මේ ගැඹීර ධර්මයේ පත්‍යච්ච කරමින් සතර දුකින් ඉතර වීම පිණිසම හේතු වේ කියලා පිටා කළා ඒක මේ සිදු කළා කියන කුසල ධර්මයෙන් දුක ධර්ම සංයම් පත්‍යච්ච යනන්ත දිනවන ඉන්නමෝදන්නේ දෙවියන් ගැන සියලු දීවි විපාකස්සාව අන්න පවත්වාගෙන යන්නට මහත් වීමක් කරන ඒ ධර්ම අප සලදීන බොහෝ ගැඹුරු ධම් කරු පැහැදිලි කර දෙමින් මේ සත්‍යවත් තුළ බොහෝ දෙනාගේ සත්‍යව අවබෝධ කරගන්නට උත්සාහ කරන සත්‍යලමි චලසුංග ඇතුළු මේ සාකච්ඡාවට පහසම් ලබන විට පිළිගන්න අපේ බලකොළමේ මේ බැංකර හාමුදුරුව ඇතුළු මේ සාකච්ඡාවට පහසම් ලබන හැම දිනකටම කායික මානසික ප්‍රේතහනේ සැලසේවා දින දිනාගේ අපේ ප්‍රාර්ථනාවන් වලින් තුනක් වේවා නිරෝගී භාවයේ යුක්ත වැඩවඩා මේ දින කරමින් සබුකෝ දෙකට දහම් දලෝ දෙදා දෙන්නට මුදලාතම තරතවත් පැතිය සම්පත්තිය වර්ධනය වේවා කියලා අපි ආශිර්වාද කරනවා මුදලාතම සරුවා
සාදු සාදු අවදයි සාකච්ඡාවලින් මාකට පරිමාව මතකන්ද අපි අද සාකච්ඡාවේදී මුගක් ගැඹුරු කියලා කට්ටිය බෝධනේ කිව්වා. ඉතින් ඒෙන් අපි නැවත නැවතත් ඒක සර්වණ කරලා ලබන සතියේදී දැන් ලබන සතියේදී යෝජනා වෙච්ච සූත්‍රයටත් මේක සම්බන්ධ බව සම්පූර්ණ මාත්‍යා සඳහන් කළා. අපි ඉතින් විශ්ලේෂණාත්මක බලමු කොතනද සම්බන්ධ කරගන්න පුළුවන් කියලා ලබන සතියේ තුලදී අපි ඒ විශ්ලේෂණය කරගමු සතියේ තුල දවස් හත තුළ. මම හිතන්නේ ඒක අපිට හොඳ මේ මොකද්ද මේ අර්ධකීමක් වේවි ඒක ප්‍රයෝජනවත් වේවි ලබන සති සාකච්ඡාවට. ඉතින් ලබන මහත්මයා නොයිජල් ලබන සති සාකච්ඡා උඟා සාර්ථක සාකච්ඡාවක් කරගන්න පුළුවන් අපිට මේ සූත්‍රයත් සාකච්ඡා කරපු සූත්‍රයත් සම්බන්ධ කරගෙන ඒ ලබන සති සාකච්ඡා කරන සූත්‍රයද. ඉතින් අපි මේ ගෞරවයෙන් ලබන සතියේදී සතියේතුමාගේ සහභාගිත්වය ඇතුව ස්වර්ණාස දෙනමත් සම්බන්ධ කරගෙන මේ සාකච්ඡා කරමු ලබන සතියේදී. එහෙනම් සියලු දෙනාටම ධන්‍යවාද සරණයි.